යෝජනා පිළිබඳ දැනුම් ගැනීම ගරු MSM තෞෆික් මැතිතුමා පනුවන් 50 කිරිපතක් ඉදිරිපත් කිරීම 23 මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාරයට පැමිණ ඇත.
ගරු සභාපතිතුම අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මෙහි නිශ්චිතවන්ත වෙනවා. විශ්වවිද්‍යාලවලට සැබෑ ලෙසම බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය බඳවා ගැනීමට නියමිත වූ ප්‍රමාණයට වඩා අඩුවෙන් යාම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. මීට දින කීපයකට පෙර මා දැක්කා විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ සංගමයක් විසින් මෙම ගැටලුව මාධ්‍ය සාකච්ඡාවක් කරා රට ඉදිරිපත් කළ තිබුණා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න තමයි මේ ඉදිරිපත් කරන්නේ. පසුගිය වසර ගණනාව පුරා ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතැම් පාඨමාලා සඳහා සැබවින් බඳවා ගන්න ලද ශිෂ්‍ය සංඛ්‍යාව බඳවා ගැනීමට නියමිතව තිබූ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව විශාල ලෙස අඩුවක් දක් ලැබෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රමුඛ සරසවි ප්‍රජාවත් උසස් පෙළ හැදෑරු ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම විද්‍යාපීඨ හා කුසිකර්ම පීඨවලට පළමු වසර සඳහා සිසුන් ගැනීමෙන් පසුවද පසුගිය වසර කීපයක් තිස්සේ 20-30% අතර පුරප්පාඩු පවතින බව සඳහන්. මෙම ගැටලුව විසඳීම සඳහා අදාළ බලධාරීන් මෙතෙක් ඵලදායී ක්‍රියාමාර්ගය කරගෙන නැහැ ගරු එමතුමා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාව විසින් නිකුත් කොට ඇති සංඛ්‍යාලේඛන විශ්ලේෂණ කිරීමේදී මෙම ගැටලුවේ ඇති බරපතලකම මනාව වටහාගත හැකි. එසේ මෙම තත්ත්වයේ ක්‍රමෙන් උග්‍ර අතට හැරමින් පවතින බවද නිරීක්ෂණය කළ හැකි. උදාහරණයක් ලෙස 2015 වසරට අදාළව ගතහොත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 27ක්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 69ක්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 33ක්ද යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 147ක්ද රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 119ක්ද නැගෙනහිර සිසුන් 79ක්ද රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 77ක්ද සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 38ක්ද කැලණියේ සිසුන් 46ක්ද අග්නදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 63ක්ද වශයෙන් සිසුන් 698ක ශිෂ්‍ය පිරිසක් බඳවා ගැනීමට අසමත් වී තිබෙනවා. ඒ කියන්නේ සිසු 698ක් විශේෂම විද්‍යාපීඨ හා කුසිකර්ම පීඨවලට මෙම තත්ත්වය මතුවලා තිබෙනවා. නියමිත ශාලා පහසුකම් තිබෙනවා, ආචාර්යවරු ඉන්නවා, පරීක්ෂණාගාරවල අවශ්‍ය පහසුකම් තිබෙනවා. තෝරාගත්තු අය ඇවිල්ලා නැතුණාම සමහර අවස්ථාවල මෙඩිකල් ෆැකල්ටි එකෙන් ආපු නැතුණාම ඩෙන්ටල් ෆැකල්ටි එක උඩට යනවා. ඊට පස්සේ ඒවා තව විශ්වවිද්‍යාල වලින් පුරවන්න ඕන. දැන් සිද්ධ වෙන දේ තමයි අවසානයේ පිරවීමේදී අවස්ථා කීපයක් 1-2 වගේ අවස්ථා කීපයක් අරගෙනත් සිසුන් 700කට ආසන්න ප්‍රමාණයක් ඒ වසරේ નિયમિત, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉඩ තිබියදී සවනාගාර පහසුකම්, ශාලා පහසුකම්, පරීක්ෂණාගාරවල පහසුකම්, ආචාර්යවරු මේ සියලු ඉඩ තිබියදී සිසුන් 998 2015 බඳවාගෙන නැහැ. පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව විසින්ද විවිධ අවස්ථාවල විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසු සංඛ්‍යාව ඉහළ නන්වන බව ප්‍රකාශකට තිබුණද ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛනයට අනුකූලවම සැබෑ ලෙසම බඳවා ගැනීම සිදු නොවන බව මින් පැහැදිලි වෙනවා. මේකට එක හේතුවක් තියෙනවා ගරු එමතුමා. සාමාන්‍යයෙන් 2015 උසස් පෙළ කරපු දරුවන් 2015 උසස් කරපු දරුවන්ට දැන් විශ්වවිද්‍යාලයට බඳවා ගන්න පෙබරවාරි මාසෙ 2015 අගෝස්තු මාසෙ විභාග කරපු දරුවන් 2017 පෙබරවාරි මාසෙ තමයි විශ්වවිද්‍යාලයට බඳවා ගන්න. ආසන්න වශයෙන් ගත්තොත් මාස 20කට ආසන්න කාලයක් යනවා උසස් පෙළ කරපු දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න. ඔබතුමා දන්නවා 2015 අගෝස්තු මාසෙ දරුවන් තමයි මේ පෙබරවාරි බඳවා ගන්න. ඒතර මාස 20ක් උසස් පෙළ කරලා ඒ දරුවෝ නිකන් ඉන්නේ නැහැ. ඉතින් සුදුසුකම් ලැබුව දරුවෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. අනිත් දරුවෝ වෙන වෙනේවට යනවා. සුදුසුකම් දරුවෝ ලැබපු දරුවෝ විශ්වවිද්‍යාල බලාගෙන ඉන්න. අනුන් දරුවෝ වෙන පාඨමාලාවලට යනවා. එක්ක විදේශගත වෙනවා. එක්ක රැකියාවලට යනවා. එතකොට නැවත ඉල්ලුම් කරාට ඒ දරුවෝ එන්නේ නැහැ. ඒ නිසා මෙතන තමයි මේකේ ප්‍රධාන ගැටලුව මතුවලා තිබෙන්නේ. උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා අවුරුදු එකහමාරකට වඩා වැඩි කාලයක් යනවනම් එළියේ තියෙන වෙන පාඨමාලාවකට ගිහිල්ලා ඩිප්ලෝමාවක් අරගෙන එළියට එන්නත් පුළුවන් ඒ දරුවන්ට. ඒ නිසා මේ தත්ත්වය බරපතල සුබතුමා සැලකිල්ලක් කරන්න කියලා මම ඉල්ලනවා. මෙම තත්ත්වය විසින් රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන් විශාල පිරිසකට අවස්ථාව අහිමි වී ඔබතුමා දන්නවා විද්‍යා උපාධියක් ගන්න දරුවන්ගේ කැමැත්තක් තියෙනවා උසස් පෙළ කරපු දරුවෙක් විද්‍යා උපාධිධාරියෙක් වෙන්න කැමති නමුත් ඒ දරුවට විශ්වවිද්‍යාලෙ ඉඩ තිබියදී ඔහු සුදුසුකම් තිබියදී මේ මේ පාඨම මේ බදවා ගැනීම ක්‍රියාවලිය හේතු කොටගෙන ඔහුට විශ්වවිද්‍යාලයට අවතීර්ණ වෙන්න ඉඩකඩ නැති වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා මෙන්ම පීඨවලට අවශ්‍ය සිසුන් නොමැති වීම නිසා උසස් අධ්‍යාපන සඳහා යොදවන සීමිත ජනතා මදු වලින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට ඇති ඉඩකඩද අහිමි වී තිබෙනවා මෙම ගැටළු හුදු සරසවි බදවා ගැනීමට අදාස අදාළ උසස් අධ්‍යාපන බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසාම පැන නොගඩක් නෙවෙයි මා කලින් කිව්වාගේම අපස උසස් පෙළ විභාග පැවැත්වීම හා ඇගේම් ක්‍රියාවලියේ ගැටළු ප්‍රතිඵල පමාවීම බඳවා ගැනීමේ ප්‍රමාදය ආදී හේතු වෙනවා මේ අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයෙකුට සරසවියට ඇතුළු වීමට මාස 18කට වැඩි කාලයක් ගත වෙනවා අවුරුදු 1කමාරක් ඒ දරුවා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලය ඇතුළත් වීම වෙනුවෙන් ගෙදර ඉන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා ඇතිවන පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම සිදු නොවීම නිසා පුරප්පාඩු ඇති වුනහම මාස 18න් තමයි ඒ දරුවට විශ්වවිද්‍යාලයට අවතීර්ණ වෙන්න පුළුවන් කියලා අවස්ථාවක් එතකොට ඒ දරුවෝ නැහැ ඒ නිසා තමයි මේ පාඨමාලාවලට දරුවෝ හිගතාවයක් මතුවලා තිබෙන්නේ මා විශේෂම ගරු සභාපතිතුමනි මම රුහුණු විශ්වවිද්‍යාල පීඨාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා එතුමා විශේෂයෙන් කිව්වා මේ தত্ত্বය අනුව රුහුණු විශ්වවිද්‍යාලේ විද්‍යාපීඨයේ වැසීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා කියලා මොකද දරුවෝ එන්නේ නැතුව ආචාර්ය මණ්ඩලය පහසුකම් තබාගෙන නිදැල්ල ඉන්න සිද්ධ වෙලා තිබෙනවා ඒක ආචාර්යවරු කැමති නැහැ ඔබතුමා ඉස්සලක ආචාර්යවරුන්ගේ හිගයක් පිළිබඳව හැබැයි දැන් ආචාර්යවරු හිටියත් වැඩක් නැහැ උගන්නන්න දරුවෝ නැත්නම් මේ தত্ত্বය තුළ පැන නගින පහත ගැටළු කෙරෙහි ගරු එමතුමාගේ අවධානය මා යොමු කරනවා එක පසුගිය වසර පහක කාලය තුළ විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සම්පූර්ණ ලෙස සිදු කර ගැනීමට අසමත් වී තිබේද හේට හේතු කවරේද උසස් පෙළ අවසන් කළ සිසුවෙකු සරසවියට ඇතුල් වීම සඳහා මාස 18ක් හෝ ඊට ආසන්න කාලයක් ප්‍රමාදයක් සිදු වන බව පිළිගන්නවාද මෙම ප්‍රමාදය වළක්වා ගැනීමට කටයුතු කරන්නේ කොහොමද ගරුක සභාපතිතුමනි ලන්ඩන් නේවල ලෝකේ පුරා ලන්ඩන් ඒ ලෙවල් විභාගේ ලෝකේ පුරා පවත්වනවා හැබැයි සති 3ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරනවා අපි අගෝස්තු මාස විභාගලෙල ජනවාරි මාසෙ තමයි ප්‍රතිඵල නිකුත් කරේ මේ අවුරුද්දේ මාස 5කට වඩා වැඩි කාලයක් මේ ප්‍රති සති 3ක් යනකොට සෑම පාසලකම මේ ප්‍රශ්න පත්‍ර බලලා අවසන් කරනවා ඔය ප්‍රතිඵල බලන ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර බලන පාසල් ටික දවසක වැඩි කාලයක් නිවාඩු දෙන සතියක් දෙකක් යනකොට ප්‍රශ්න පත්‍ර බලලා ඉවරයි හැබැයි ප්‍රතිඵල නිකුත් වෙන මාස 5කට වඩා වැඩි කාලයක් යනවා ඒ නිකුත් කරන ලද ප්‍රතිඵල නැවත ඉසට් කෝවාගේ හදලා බඳවා ගැනීම පටිපාටි හදන්න තව යනවා අවුරුද්දකට වඩා වැඩි කාලයක්. ඉතින් මේක සාධාරණයි. ඒකට මේ දරුවන්ගේ තමන්ගේ කාලයෙන් වන්දි ගිය යුතුනේ. පරිපාලනයේ තිබෙන අකාර්යක්ෂමතාවයට දරුවන් තමන්ගේ වටිනා ජීවිත කාලයෙන් වන්දියක් ගෙවී යුතුද කියන ප්‍රශ්නය ඔබතුමා සැලකිල්ලක් කරන්න. පටිපාටියට අනුව කරුණ ලබන නියමිත බඳවා ගැනීම වලින් පසු හඳුනා ගන්න ලබන ඉතිරි පුරප්පාඩු කඩිනමින් පිරීමට කටයුතු කරන්නේ නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල බඳවා ගැනීම අඩුපාඩුකම් වළක්වා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව සතු වැඩපිළිවෙල කුමක්ද කියලා ගරු එමතුමාගෙන් මා දැනගන්න කැමතියි.
उत्तर देना मैं संख्या लेकर उत्तर नमूत मत करती मे नवराज्य बलटे पत्त टाइम पास अभी विद्यापीठ हतक आरंभ कर शिष्य विद्या सदस्य करती है संख्या वैडी कल तीन उबुतबा आप प्रश्न जम किसी व्यद मैं शिखुरा दौदे उत्तर देना ताक्षर विद्यापीठ
मम्मी इलाट ना मिहेम एक විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවත් ඒ වගේම විශ්වවිද්‍යාලයේ විශේෂ විද්‍යාපීඨවල පීඨාධිපතිවරුණු එක්ව අපත් සහභාගීව සූදානම් මෙම ප්‍රශ්න නිදාකරණය කර ගැනීම සඳහා ඔව් ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ අපි සාකච්ඡා කරමු ඔව්
අද අතිරේක අපි පිළිගන්නවා ඉතින් අපි සාකච්ඡා කළ විසකම බට් අර ප්‍රශ්නකම සිකුරාදා උදේ උත්තර දෙනවා
Thank you very much public missus honorable finance minister honorable leader of the house
නෑ අර ප්‍රමාදය
honorable prime minister
තුමාට කිව්වා ඒ අවුරුද්ද තුනම අරගන්න ක්‍රියා කරන්න කියලා ඒකට කරන්න අවුරුදු දෙක තුනක් ඇයි එතුමා ආවයන් පස්සේ අපි ආපහු පෙබ්‍රවාරි මාසෙ මුණ ගැහෙනවා යම් කිසි කාල සීමාවක් දාලා මේ කාලේ අඩු කරන්න අපි
ඔව් අප්පාඩු පුරවෙන්නේ නැහෙනි මා පෙන්වා දුන්නා
ඒ ඔක්කම් බලන්න
ළමයි 700ක් නේ අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක විද්‍යා උපාධිය කුසිකර්ම උපාධියක් ලබා ගන්න කැමති දරුවෝ ඉන්නවා. ළමයි 700කට විශ්වවිද්‍යාල ඉඩකඩ තිබියදී ආචාර්යවරු හිටියේදී විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන කොමිසමෙන් දරුවෝ එවන්නේ නැහැ විශ්වවිද්‍යාල.
මේක ඇතුළත තත්ත්වය. ඒක රැකිය අනික් කොට මම පිළිගන්නවා ඒක. අපිට ඉස්සෙල්ලම තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුවයි මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එකතු වෙලා මේ කාලේ අවසන් කරන්න මේ කෙටික අඩු කරන්න. මම හිතන්නේ දැන් මම විශ්වවිද්‍යාලයට ගියද්දී දිසැම්බර් මාසේ උසස් පෙළ කළා, අප්‍රේල් මාසේ ප්‍රතිඵල අරගෙන ඔක්තෝබර් මාස වෙනකොට විශ්වවිද්‍යාලයට ගියා. අද යුරෝපේ හැමතැනම ඉංගලන්තේ කරන්නේ තේ ක්‍රමවේදයන්. ඉතින් අපිට හේතුවක් නැහැ. අපිට ඕන නම් වැඩිපුර පාසල් ශාලා ඔක්කොම හොයලා දෙන්න පුළුවන්. ඒ කාල සීමාව ඕන අපිට සමාජයට පාසල් නිවාඩු කාලේ ටිකක් දික් කරන්න ඕනේ. දෙසැම්බර් මාසේ විභාග දෙකම තියෙනවා. මං හිතන්නේ මේක නොකරන්න මේ කුඩම අපි කල් දාන්න ඕනේ කියලා අපි බලන්න පුළුවන් තරම් විගහට මේ ඇතුල් වීමේ ක්‍රමවේදය ඇති කරන්නේ මම එක වෙනවා මන්තුමා එක්ක ඔබතුමන්ලයි මේ අපි අධ්‍යාපන අමාත්‍යතුමා එක්ක කතා කරමු මේ ප්‍රශ්නෙක.
Honorable Finance Minister, you start.
Thank you, Deputy Chairman. Sir, Honorable Bimal Ratnayake yesterday at Parliament informed that the Auditor General had delivered a copy of report, executive summary that was submitted to me on the to me, the Honorable Chairman, Cope, and the copy has been received by him. Accordingly, he quoted some of the information from that report in debate. This is a special report, an examination of books of Central Bank. I, in the capacity of Minister of Finance, requested on the 19th of August 2016 from the Auditor General under Section 43(2) of the Monetary Law Act within 3 months. The examination relates to books of Central Bank relating to direct private placements in government securities since 2008 on a per year basis on areas specified in my letter. So I'm also utilizing a letter that has been delivered to the Auditor General from Attorney General on the 12th of February 2004, where the accountability and the audit of Central Bank of Sri Lanka. In emphasizing the fact that this is confidential, privileged information that is in the hands of the auditor, that this information should not be divulged to anybody unless and otherwise the Minister of Finance or the Prime Minister or the President give the exemption. So for that reason, sir, I would appreciate that I like to see that this letter is published in the Hansard in order to ensure that such a letter has been issued and it has been complied by the previous Auditor General. After several reminders, the Auditor General has delivered to a set of volumes of information without a signed audit examination report. That information also has been delivered openly without using even a close official envelope, despite the market sensitivity of information contained in the volume. Further, the examination requested has not been completed as yet. In addition, he has stated that the adequate time could not be spent for the examination due to the impatient and unethical reminders of the Minister of Finance, which leads to the breach of my privileges as a minister, and this has been commented by Honorable Bimal Ratnayake during the debate. He said that there are officials that have the capacity or the courage to tell what is true. Today we give that right to all officials. It's not only Auditor General. We relish in the fact that democracy has been reborn in our country. But that doesn't mean that you have arrogant government servants that usurp powers onto them, which is only in the hands of the parliament. And that is, Auditor General is a creature of parliament and is answerable to parliament, not to the general public that is there. So these are matters that are of grave concern. Further, same set of information has simultaneously been delivered to the chairman, COPE, and the governor of the Central Bank without any knowledge of me. This examination should contain information and findings strictly for my use for the purpose of making new policies in respect of issuance of government securities and public debt management. The volumes contain a large pool of individual information and details of issuance of government securities, which is highly market sensitive. In the meanwhile, I just received a fax also from the Finance Ministry to say that, which I tabled that letter as well, to say that there is no letter up to this moment that has been delivered by executive summary or a letter that has been delivered to the Finance Ministry from the Auditor General on this score. As I said before, the Honorary Attorney General in his letter of E11803CB15 dated February 12, 2004, addressed by the Auditor General, has set out the grounds for confidentiality and the sensitive information relating to the Central Bank and the requirements to be complied by the Auditor General when disclosing such sensitive information. Accordingly, I am of the view that the Auditor General has breached the information confidentiality requirement and relevant procedure. He has a penchant to be talking to the media more than providing information to the government or the parliament, and I guess this is another case that is there. The leakage of this information will adverse affect the government security market operations, issuance of government securities to raise the funds for budgetary requirements, and interest rates in structure in the economy. This will raise the cost of government in borrowing from the market. As you know, I mentioned yesterday that the Central Bank, there are some unscrupulous officials that have been in the past employed by the former governor of the Central Bank, which still exists, and they are doing activity that are detrimental to the economy. So these are only hand-in-glove operations that seems to be happening. In the view of the above, I propose that the Attorney General has acted, Auditor General has acted unprofessionally and unofficially without due care of public duties. I would appreciate if the Speaker, as I said yesterday, he had been very quick to send the reports to wherever that was there, but I would also appreciate the information that is required to corroborate evidences that were used by MPs yesterday also be looked at as to how they got it. And I must say, with all these things, as the letter has not come into executive summary or a letter has not come in, I have not instructed anybody to receive any copy. So information that I have asked, revealed to somebody outside without even my knowledge, is something which is serious, unbecoming, unprofessional, and not in the Auditor Generals that have acted in the past. And these are not matters that should be taken lightly. His statement that uttered in Sunday Times headlines says that the unethical practices adopted by the Minister of Finance. My job is to ensure that when the President and the Prime Minister wants information, the active and responsible Finance Minister responds to that. In order to get that, I need to get substantial corroborative evidence. And he's the reason why I basically wrote to him, and I have been getting intermittent replies by saying that the Central Bank is unable to provide information rather than provide so. So if that is the case, if that is the sensitivity and that is sacrosanct information that is there, how has it gone into the general public? So I would greatly appreciate that he looked into and respond by tomorrow at the latest, because we have got to take further counter action. And I hold everybody held responsible, especially from if the rates cost of capital goes up, that they'll be held responsible for such irresponsible, detrimental acts to the economy. Thank you, sir.
Point of order. Point of order.
Mudala Mantavaria, Mage Namasandahan Karamin, Katakara Punisa, Mata Suhatara, Tayatate, standing orders. එකන කරුණක් කියන්න අවශ්‍යයි විගණකාධිපතිවරයා සම්බන්ධව එතුමා ඉදිරිපත් කරන ලද කරුණුවලට එතුමාට විගණකාධිපතිවරයාට සහ ඒ අදාළයට පිළිතුරු දෙන්න පුළුවන් නමුත් මගේ නම සඳහන් කරමින් එතුමා ඊයේ හවසත් මේ කරුණම නැවත කියලා තිබුණා මුලින්ම කියන්න කැමැති ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අද උදේ සුනිල් හඳුන්නෙත්ති කෝප් කාර්ක සභාවේ සභාපතිතුමා විසින් විගණකාධිපතිතුමා විසින් මේ දෙදස් අටවසරේ සිට දෙදස් පහළව දක්වා කාලය තුළ බැඳුම්කරණ එකතුව සම්බන්ධව සියලුම බැඳුම්කරණ එකතුන් සම්බන්ධව පරීක්ෂණයක් පිළිබඳ කරලා ඒ වාර්තාව මුදල් අමාත්‍යවරයාටත් ගරු කතානායකතුමාටත් මහා බැංකුවේ අධිපතිතුමාටත් ස්කෝප් කාර්ක සභාවේ සභාපතිවරටත් ලබා දුන් බවටත් ඒ ලබා දුන් බවට විගණකාධිපතිතුමාට හැමතැනකින් ලිපි වාර්තා ලැබුණු බවට එතුමා දීපු ලිපිත් ආඳුනේති මන්ත්‍රීතුමා මේ සභාවට ඉදිරිපත් කරා ඒ වගේම ඉතින් ඒ නිසා මේක ඊයේ මතයක් බතු කළ තිබුණා මේක මේ මටයි දීලා තියෙන්නේ කියලා ඒක පළවෙනි කාරණා වශයෙන් වැරදි දෙක තමයි ගරු කතා ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මම ඊයේ මගේ මම හැන්සාඩ් එකේ එඩිට් එක මෙතන තියෙනවා හැන්සාඩ් එකේ අන් එඩිටඩ් කොපි එක තියෙනවා මම ඊට පැහැදිලිව කිව්වා මම මේක නැවත කියනවා මම යොදාගත්න ලැබුවේ සුල් හඳුනති මෛතුමාට එවපන ලද වාර්තාව එතුමා විදේශගත වෙලා ඊයේ උදේ 6:00 ලංකාවට ආවේ මේ විවාදය සඳහා. නිසා මේක අධ්‍යයනය කරන්න උන නිසා හඳුන් නැති මන්ත්‍රීතුමාට සභාපතිවරයා වශයෙන් ලැබිච්ච කොපි එක තමයි මම පරිශීලනය කරේ. මම ඒක හැන්සාඩ් එකට කියලා තමයි මම සභාගත කළේ. ගරු හඳුන් නැති මන්ත්‍රීතුමාගේ අවබෝධය සහ අවසරය ඇතිව මම ලීවිලි සභාගත කරනවා කියලා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි ඔඩිටර් ජෙනරල් තුමා එම ලිපියේ සඳහන් කළ තියෙනවා එතුමාගේ වාර්තාවේ මම හිතන්නේ එතුමා එක පැහැදිලි කරායි පසුව එතුමා මේ මුදල් අමාත්‍යතුමාගේ ඉල්ලීමට අනුව කටයුතු කරන්නේ නීත්‍යානුකූලව ඔඩිටර් ජෙනරල්වරයාට බලපෑම් කිරීම ඔඩිටර් ජෙනරල්ට නියෝග නිකුත් කිරීමේ බලය තිබෙනවා නිශ්චිත වශයෙන්ම තිබෙන පාර්ලිමේන්තුවට විකනකාධිපතිතුමා පාර්ලිමේන්තුවට අදාළ තනතුරක් ඇමතිවරුන්ට අදාළ තනතුරක් නෙමෙයි නම් මුදල් අමාත්‍යවරයාට යම්කිසි නිශ්චිත කරුණු සම්බන්ධව මත විමසීමේ තොරතුරු ලබා ගැනීම බලයක් මුදල් පනතෙන් දීලා තිබෙනවා නමුත් එතුමා නිශ්චිත වශයෙන් ඉල්ලා තිබිච්ච තොරතුරු ඒ මුදල් පනතට අනුව ගැනෙන්නේ නැහැ නමුත් ජාතික වැදගත්කමක්සේ සලකා තමයි විකනකාධිපතිතුමා මේ වාර්තා මේ පරීක්ෂණය කරන්න ලබන්නේ එසේ ඒ වාර්තාව තමයි එතුමා මුදල් අමාත්‍යතුමාටත් ගරු කථානායකතුමාටත් කෝප්කාරක සභාවෙන් තමයි මේ සාකච්ඡාව ආරම්භ වුණේ ඒ නිසා මේක ඒ ආයතන අදාළ ආයතන හතරට ඉදිරිපත් කළ තියෙන එක මම හිතනවා ඒක න මම නැවත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ ඒක විකනකාධිපතිතුමා පැහැදිලි කරයි මට කියන්න ඕන කම තිබුණේ කෝප්කාරක සභාවෙන් තමයි බැඳුම් කර සම්බන්ධව කතු මතුනේ ඒ වාර්තාවේ පිටපත සභාපතිතුමාට ලැබිච්ච පිටපත තමයි මම ඉදිරිපත් කරේ මම ඉල්ලා හිටනවා ගරු සභාවෙන් විකනකාධිපතිවරයා කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ තනතුරක් පාර්ලිමේන්තුවේ තනතුරකට අනවශ්‍ය ආකාරයට බලපෑම් කිරීම පසුගිය කාලේ දිගටම කළා බැඳුම් කර වංචාදී දිගටම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම කළා අපි හිතනවා දැන්වත් අගමැතිතුමා මැදිහත් වෙලා මේ රටේ විකනකාධිපතිවරු ඇතුළු රට මොන හරි මේ මූල්‍ය විනය හදන්න කටයුතු කරන පුද්ගලයන් දඩයම් කරන්න තර්ජනය කරන කටයුත්ත දැන්වත් නතර කරන්න කියලා
Thank you honorable finance minister
order එකක් ගත්තේ එතුමා කතා කළේ කිව්ව එක්සත් ජාතික පක්ෂයේ මේ විකනාධිපතිට තර්ජන කළා තිබ්බයි කියලා කළා තියෙනවා කවුද නම කියන්න නැත්නම් ඔබතුමාලාගේ හිතුව මතේ හිතුව පරිදි මේවා ප්‍රකාශ කරන්න එපා ඒ විතර නොවේ දැන් ඒ විමල් රත්නායක මන්තුමා ඉදිරිපත් කරපු තර්කය අනුව මම මේක ලියලා තිබෙන්නේ මූල්‍ය පනතේ 43.2 වගන්ති යටතේ මේ වගන්ති යටතේ අපට liability management තියෙන්නේ අපේ මුදල් අමාත්‍යංශය යටතේ ඒ සම්බන්ධයෙන් කරුණු තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි මම මේ ලිපිය ලිව්වේ මේක ලිපිය ලිව්වේ විකනාධිපතිට මේක සමස්ත ලෝකෙට දෙන්න ඉස්සෙල්ලා මේක මුදල් අමාත්‍ය ඉල්ලීම පරිදි දෙන්න තියෙන එක මේක අපි කියලා නෙමෙයි මේක කාටද දෙන්න තියෙන යක් කියලා විකනාධිපති සිටින්නේ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මෙතනට එවලා තියෙන උත්තරය අහලා තියෙන්නේ මුදල් ලැබෙන්න ඉස්සෙල්ලා එතනට යවන්න ඕනේ කියන එක තමයි අපි සාමාන්‍ය සම්ප්‍රදායන් කටයුතු කරන්නේ මමත් ගණකාධිවරේ මමත් මේ විකනාත් කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ තියෙන නිසා මම ඊටමත් ඕනේ කමින් මේ අවස්ථාවේදී කරන්නේ එතුමගේ දරදඬු හැසිරීම අනවශ්‍ය ලෙස මේක ඇමතිවරයෙක්ට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් එක කිසිසේත්ම රවි කරුණායකට කිව්වට ප්‍රශ්නයක් නැහැ මේ රටක් තියෙනවා රටේ මූල්‍ය පනතක් තියෙනවා මේ මූල්‍ය පන්ති යටතේ වග කියන්න අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවට මුදල් නැමති අන්න ඒ සම්බන්ධයෙන් කරපු අත්නොමතික ප්‍රකාශයක් ඒ වගේම මම ඊයේ ඒ වගේම මම අහලා තියෙන යම් නිශ්චිත කාර්යභාරයකට උත්තර ඒක සමස්ත රටටම කියන්න අවශ්‍ය නම් එනදි මම ලියන්න ඕනේ නැහැ නේ එතුමන ඕනෑක් කියලා පත්‍රෙ ලියන්න පුළුවන් නේ ඒ නිසා තමයි මේක ඉතාමත් ඕනේ කමයි මං අහුවේ ඒ විතරක් නෙමෙයි ඊයේ කතා කරනකොට ඉතාල අසිකිත මට්ටමට වාසුදේව නායකර මන්තුමා කතා කරා විතරක් නෙමෙයි විමල් වීරවංශල බඳුල ගුණවර්ධන කතා කරලා මං ගැන කිව්වා මම කියන්න අවශ්‍යම වෘත්තීය පදනමක් තියෙන මගේ වත්කම්ම බැලකම් අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තුවේ දීලා තියෙන හිඟන්නෙක් වගේ තනින් තන කියලා ටියුෂන් කරන්න ඕනේ නැහැ මට ඒ සම්බන්ධයෙන් මට කියන්න අවශ්‍ය නැහැ අපි බදු ගෙවල ඒක තුලින් මේ ලබා ගන්න දේවල් මට කවුරුත් ගෙවන්න ඕනේ මගේ ගෙවල් වලට ගෙවල් ගන්න මේක හරි හිසරදයක් කියලා තියෙන මේ ආණ්ඩුවේ යම් දෙයකින් කටයුතු කරනකොට අපි මේ ගෙවල් හැදුවේ මෙහි මම දේශපාලනේ එන්න ඉස්සල්ලා සමාලා වගේ ඔය තනින් තනට ගිහිලා ආයතන විකුණ විකුණ කටයුතු කරේ නැහැ ඒ නිසා අසිකිත මට්ටමද ඔබතුමා මේ 2005 ට කවන්න හදුවා විතර නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ මිනිත්තු 5කින් මම රවි කරුණායකම් කියලා ඒකෙත් සමාව ඉල්ලලා මේ වගේ බොරු ප්‍රකාශ කළා මේ සජීවී විකාශනයේ තියෙන නිසා නිකන් කෝලම් නටන්න එපා මේ
හොන්රබල් බන්දුල ගුණවර්ධන
මගේ නම සඳහන් කරපු නිසා මම පළවෙනියෙන් පැහැදිලි කර ගැනීමක් කරන්න කැමැති
දැන් එතුමා මුදල් අමාත්‍යතුමා වශයෙන් මේ රතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳ ඉල්ලලා තියෙනවා. මගේ දැනීම හා විශ්වාසයේ හැටියට ආණ්ඩුව පත් කරන පත්වෙන අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ යටතේ තමයි මේ ශ්‍රී ලංකා මහ බැංකුව අයිති වෙන්නේ ගරු අගමැතිතුමාට. ඒ වගේම ඒකේ ක්‍රියාත්මක කරන අනපනත්වල මුදල් නීති පනත ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ තමයි ගැසට් කරලා තියෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න. ඒ නිසා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යතුමා යටතේ තිබෙන මේක පිළිබඳ මුදල් ඇමතිතුමා වශයෙන් ඔබතුමාට ඊට කලින් නම් එසේ කිරීමේ අයිතියක් තියෙනවා පෙරමුදල් ඇමතිවරුන්ට. මොකද මුදල් නීති පනත ගැසට් කරලා තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ. වර්තමානයේදී මුදල් නීති පනත ගැසට් කරලා තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා යටතේ. ශ්‍රී ලංකා මහ බැංකුව තියෙන්නේ අග්‍රාමාත්‍යතුමා යටතේ. ඒ නිසාද ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ ප්‍රශ්නයක්
මතුවෙලා
අනික මම ඔබතුමාට අපහාස කිරීමේ අදහසින් නෙමෙයි. මෙතන බොහොම පැහැදිලිව ඔබතුමාට විරුද්ධව අල්ලස්සා දූෂණ කොමිසමට
මේ
බාර දීලා තියෙනවා. ඒක මඩගැහිමක් කියලා ඔබතුමා හිතන්න එපා. ඒකට අපි මූණ දෙන එකයි තියෙන්නේ. දැන් මිනිසුන්ට ඕන තරම් ඔබතුමාලා කොච්චර මේ හිටපු ජනාධිපතිතුමාට මෙතන නැගිටලා මඩ ගහලා තියෙනවද?
අල්ලස්සා දූෂණ කොමිසමට මේ මහින්ද රාජපක්ෂ චන්දේ කුමාරතුන් කාලේ අපි කියලා හතර ගමනක් ගිහලා නිදොස් කළා මේවා කළා තියෙන අපි මේවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අසිකිත මට්ටම බොරු කියන එක තමයි තියෙන ප්‍රශ්නය. ඒ විතරක් නෙමෙයි මෙතුමගේ ස්ථාවර නියෝග යටතේ ඒ ඉදිරිපත් කරපු එක තර්කයේ නොදන්නා කරුණක් ලෙස මට කියන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුවේ සංශෝධනයක් කරන්න අවශ්‍ය මූල්‍ය පනතට එන මේ පාර්ලිමේන්තුව තුලින් කරන්න අවශ්‍ය වන්නේ අගමැතිතුමා යටතේ තමයි මේ විෂය බාර තිබෙන්නේ. නමුත් ඒක යටතේ පනත යටතේ මුදල් ඇමති තමයි ඒක ක්‍රියාත්මක කරන්න තියෙන දේවල් තියෙන්නේ. ඉතින් ඔබතුමා නොදන්නවද නැත්නම් නොදන්නා ලෙස හැසිරෙනවද නැත්නම් කාට හරි පන්දම් අල්ලනවද?
අනුරාධ තුසනායක
يعني මුදල් පනත තාමත් ගැසට් කරලා තියෙන මුදල් අමාත්‍යවරයා යටතේ. නමුත් මහ බැංකුව තියෙන අග්‍රාමාත්‍යවරයා යටතේ. මේ අතර ඇති වී තිබෙන පරස්පරය තමයි සමහර ගැටලුවට හේතු වී තිබෙන්නේ. මා ඒක නෙමෙයි මතු කරන්න හදන්නේ ගරු සභාපතිතුමනි. දැන් මුදල් ඇමතිතුමා විසින් ඒකෙන පසුගිය බැඳුම් කර ගනුදෙනුවීම් පසුව අපේ රටේ මේ බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳ විශාල ආందోళනයකට තුඩු දුන්නා. එනිසා අපි හැම දිනාටම අවශ්‍යතාවයක් තිබුණා. මේ 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා බැඳුම් කර ගනුදෙනුව පමණක් නෙවෙයි ඊට පෙරද සිදු වූ බැඳුම් කර ගනුදෙනු පිළිබඳව ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳ යම් අදහසක් සිදු වී තිබෙන ගනුදෙනු පිළිබඳ යම් පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය තිබුණා. මම ඊට මුදල් අමාත්‍යවරයා විසින් 2008 සිට බැඳුම් කර ගනුදෙනු පිළිබඳව යම් වාර්තාවක් විගණකාධිපතිතුමා විසින් ඉල්ලා සිටියේ. අපට ලැබී තිබෙන තොරතුරු අනුව විගණකාධිපති ඒ පැත්තේ ලැබී තිබෙන තොරතුරු අනුව ඒ වගේම මේ පසුගිය බැඳුම් කර ගනුදෙනු පිළිබඳවත් කෝප් සභාවෙත් විවිධ අවස්ථාවල සාකච්ඡාවට බඳුන් වුණා. මේ පමණක් නෙවෙයි අනෙක් ඒවා සොයා බැලිය යුතුයි
කියලා.
මේ දේ පමණක් නෙවෙයි අනිත් ඒවා සොයා බැලිය යුතුයි කියලා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලිපි යවුවට පසුව ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන්න කියලා විගණකාධිපතිතුමා ඉන්නාලද කෝප් සභාවන් හීදීද මේ පිළිබඳ සාකච්ඡා වී තිබෙන බැවින් එතුමා විසින් ඒ පිළිබඳ කරලද විගණන වාර්තාවක් ඒ ප්‍රකාශන වාර්තාවක් කෝප් එකට එවනු ලැබුවා. ඉතින් ඒ තමයි සභාගත කරනු
ලැබුවේ.
මේ මුදල් අමාත්‍යවරයාගේ නිශ්චිත ඉල්ලා සිටීමට දෙන ලද
පිළිතුර
පමණක් නෙවෙයි කෝප් සභාවේද සාකච්ඡාවට බඳුන්
වී තිබුණු
පරණ ගනුදෙනු පිළිබඳ විමසීමක්
තමයි
මේ සිදු කර තිබෙන්නේ. ඒතර ගැටලුවක් නැහැ ඒ නිසා.
ඔන්ටබල් ප්‍රේම මිනිස්ටර්
මෙතන සඳහන් කරපු නිසා මේ මහ බැංකුව ගැනත් ඒ වගකීම ගැනත් විශේෂයෙන්ම මම කියන්න කැමති අපි ප්‍රතිපත්ති තීරණයකට අරගත්ත විදේශ සම්පත් දෙපාර්තමේන්තුවයි මහ බැංකුව වෙනම තියන්න අයවැය සකස් කරන අමාත්‍යාංශ වෙනම තියන්න ගිය ආණ්ඩුවේ උනේ අයවැය සකස් කරලා ඕනේ තමන් එක අතකින් අරගත්තා ණය මේ විදේශ සම්පත් මාර්ගයෙන් අනෙක් ගත්ත මහ බැංකුවේ අන්තිම ණය ගෙවන්න බැරි තත්වයක් ඇවිල්ලා ඒ නිසා යම් කිසි එතේ කරද්දී අපිට එක ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ තමයි සමහර නීතිවල මහ බැංකුවට උපදෙස් දෙන්න පුළුවන් මුදල් ඇමතිතුමා කියලා සඳහන් කරලා තියෙනවා.
ඒ නිසා ඒක දැන් සංශෝධනය කරන්න අපි වෙන කෙටුම් පතක් ගේන අවස්ථාවේදී තවත් අමාත්‍යාංශ ගණනාවකත් මෙහෙම ප්‍රශ්න තිබුණා. ඒ නිසා එක පොදු කෙටුම් පතක් ඉදිරිපත් කරන ඇමතිවරුන්ගේ කාර්යභාරය හා විෂයන් පිළිබඳව මේ වේ සංශෝධන කරගෙන යන්න. දෙවනුව මේ කිසි අවස්ථාවක මේ කෝප් කොමිටියේ එක්සත් ජාතික පක්ෂයට අයිති සාමාජිකයන් විගණාධිපතිතුමාට බල කරා කියලා විගණාධිපතිතුමා මටවත් කතානායකතුමාටවත් නැත්නම් ඒකේ සභාපතිතුමාටත් දැනුම් දීලා නැහැ. මම දන්න හැටියට ඊයේ විවාදෙදී අපේ හර්ෂද සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා සඳහන් කරා එතුමාගේ පාදක සටහන් හරි ලෝක බැංකුවේ එව්වේ ලිපිය අනුව මේක වැරදි කියලා. ඒත් ඒක එතුමාට තියෙන අයිතියක්. මොකද මේක අවසන් කරයන් පස්සේ ඇත්ත වශයෙන්ම මේ කෝප් සභාවේ සභාවට එව්වා. සභාවේදී ඕන එකක් ඕනේ කෙනෙක් ගැන කතා කරන්න පුළුවන්. එච්චරයි සමාජිකයන් මම දන්නේ නැට එතුමා ඒක සිදු වෙලා තියෙන්නේ. මේ වාර්තාව ගැන ප්‍රශ්න දෙකක් තියෙන එකක් නම් ඇමතිතුමා කිව්වේ කාරණය එතුමා ඉල්ලලා තිබුණා වාර්තාවක එක නොදුන්නා කියලා. ඒ ගැන දැන් කතානායකතුමාට කිව්ව නිසා මම ඒ ගැන පැමිණිලි කරුවේ මම ඒ ගැන කතා කරන්නට යන්නේ නැහැ. අපේ බිමල් රත්නායක මන්තුමා කිව්වා වාර්තාවක් කෝප් සභාවට එව්වා කියලා 2008 ඉඳන් ගත යුතු අරගත්තේ බැඳුම් කරගෙන 2008 කාලේ ඉඳන් දැන් වෙනකන් අරගත්ත බැඳුම් කරගෙන විභාග කරන එකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඉස්සෙල්ලා කිව්වේ පළවෙනි චෝදනාව තිබුණේ මම කියවා පළවෙනිවෙන් හොයලා බලන්න මේ 2015 ඔය බැඳුම් කඩේ ගැන චෝදනා නැත්තම් වෙන්නේ මොකද්ද වෙන්නේ හැම වෙලෙම 2008 පටන්ගෙන අපිට පස්සේ චෝදනා කරයි 2015 කල් දැමක නේ අපි ආණ්ඩුවක් හැටියට යහපාලනට යට වෙලා තියෙන නිසා අපි ඒක කළා දැන් මේටිය කරගෙන යන්න. ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේක කරන්න කියලා. මම හිතන්නේ පාර්ලිමේන්තුව තීරණය කරන්න වෙයි. මොකද මේක එන්නේ කෝප් සභාවයටද පබ්ලික් ෆිනෑන්ස් සභාවයටද කියලා මම හිතන්නේ කොමිටිය බලා ගන්න වෙයි. කොහොමද මේක විගණාධිපතිතුමා එව්වේ කියලා මම දන්නේ නැහැ. මොකද ස්ථාවර නියෝග 126 යටතේ කෝප් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව මෙම කාර්ක සභාවේ කාර්යවනුවේ පාර්ලිමේන්තු ඉදිරියේ තබන ලද රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇත්තා වූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක ගිණුම්ද ගිණුම් පිළිබඳ විගණාධිපතිවරයාගේ වාර්තාවද පරීක්ෂා කිරීමය. එහෙනම් එවන්ට තියෙන්නේ ඒ වාර්ෂික ගිණුම් ගැන නැත්තම් උපසභාවකින් ඒ ව්‍යාපාරයක් පිළිබඳ ගිණුම් අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු මුදල් තත්ත්වය හා කලමනාකරණ පරීක්ෂා කර කාර්ක සභාවට වාර්තා කිරීමට අවශ්‍යයි කියලා. ඉතින් මම දන්නේ මේ එතුමා 2 යටතේද 4 යටතේද කළා තිබෙන්නේ කියලා. ඒක මම මේ සභාවට අවධානය යොමු කරයි. ඇත්ත වශයෙන්ම මට නම් පැමිණිල්ලක් ආවේ නැහැ. ඒ වගේ මම මේ අපේ බන්දුල ගුණවර්ධන මන්තුමා කිව්වේ කාරණේ පැහැදිලි කරලා තියෙනවා.
Thank you very much. Note. Honorable Finance Minister.
අම්ර දිසානායක මන්තුමා කියපු දෙයට මම නැවත අහන්නේ 43-2 යටතේ නිශ්චිත කාර්යයකට මම ආන්නේ. මේක සමස්තයක් වශයෙන් දැන් අගමැතිතුමා ඉදිරිපත් කරා කෝප් එකට වාර්තා කරන්න පුළුවන් මොනවද කියන එක. ඉතින් දැන් මම ඉල්ලපු එකක් පොදුව කෝප් වාර්තාව එවන එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද මේක අවශ්‍ය වෙනවා අපට රටේ තීර්ණාත්මක පොලි අනුපාතය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ පාවිච්චි කරලා මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හංගන්න ඕනේ නැහැ. මේක ලැබිලා තියෙනවා මෙහෙම මීට පෙර කොහොමද වෙලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ ඊළ අහලා තිබ්බා ඇයි අපි මේගොල්ලොනේ බදු දාලා නැත්තේ. පේනවා මේ වගේ ප්‍රයිමරි ඩීලර්ස්ට අපි 100%ක් බදු වැඩි කරා මේ ගමන. ඒව තමයි ප්‍රයෝගික කරගන්නේ. මේව ඔක්කොම අපර කිසි දත්ත තියන්නේ නැතුව තමයි මේ කටයුතු කරේ. ඉතින් නැවත මේ විගණාධිපති හිතුව මතේ අනවශ්‍ය තමාගේ කාර්යභාරයට ඉෂ්ට ඉක්මව ගිහිල්ලා කටයුතු කරලා තියෙනවා කියන එක පේන්න තියෙන සාධකයක්. මේක අහන තේට උත්තර දෙන්නේ නැතුව වෙනින් තැනකට ගිහිලා උත්තර දෙනවා. ඉතින් මම නැවත අහන්නේ කනගාටුවෙන්වත් කතානායකතුමාට හෙට වෙනකොට මේ සම්බන්ධයෙන් වාර්තා කරන්න. මොකද මේක මම ඊයේත් ඇහුවා අද වෙනකොට උත්තර ලැබුණේ නැහැ. හෙටවත් අඩු ගානේ මේකට උත්තර ලබා දෙන්න ඕනේ කියලා.
Thank you very much. Motion. Honorable Dinesh Gunawardana.
Honorable Prime Minister, because this issue has been going on for 1.5 years now, under the 19th amendment, the commissions were brought into the as part of the constitution. Audit commission is one. Honorable, when we raised it under the president's vote, president gave assurance to the house that on the 9th of January that it will be gazetted. Today we are on the 25th of January. It has not been gazetted. All the auditing functions, all that comes under this Honorable Prime Minister. It strengthens the Auditor General, not weaken the Auditor General. So I think we should, government must keep to its pledge and bring this Audit Commission.
Audit Commission bill has been drafted, and the final, the Minister of Finance is going through that. So I think at the moment, the Minister of Finance and the Auditor General can meet and discuss their comments on the bill. After that, it will be submitted to Cabinet.
Thank you very much. Motion at the commitment of public commissioners. What's the point of order?
Point of order is that if you have a question, you can ask the question of the question of the standing orders. එක තුන්වෙනි එක මම කියවන්න කැමතියි පොදු ආබෝධය සඳහා කවර හෝ රාජ්‍ය සංස්ථාවක හෝ කිසියම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී ඇත්තා වූ වෙළඳ හෝ වෙනත් ව්‍යාපාරයක පරීක්ෂාවට භාජනය කරන ලද ගිණුම් අයවැය හා වාර්ෂික අසමේන්තු මුදල් තත්ත්වය මුදල් කටයුතු පිළිබඳ කාර්යපටිපාටි හා සාමාන්‍ය කළමනාකාරීත්වය ගැනද ඒ අනුව පැන නගින කවර හෝ කරුණක් ගැනද කාර්ක සභාව විසින් කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය The parliament to a caraka sabata may pulul wagaki matibino. Eka karaganda caraka sabata make a pradana makramyakamai. Parliament to impatkled when we can got the pativariagi, Nirdesha wartai, tenisa, we can got the pativariagi, wartawak, cop carasabata, me at the Garukatana tomatasa, may parli the ripat crime, parliament to a car, shakti matkaran, atavashadia. Eka we are standing on a salatino.
Honorable Prime Minister,
Mama, we say same.
ගරු සභාපතිතුමනි මේ ප්‍රශ්නේ මතුවේ බොහොම නිශ්චිත දෙයක් ඒ තමයි රවි කරුණායක මුදල් අමාත්‍යතුමා යම් නිශ්චිත ප්‍රශ්න සහිත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වයටත් කලින් ඒ අවස්ථාවේදී රවි කරුණායක අමාත්‍යතුමාටවත් ඒක ලැබලා දීලා තිබුණේ නැහැ කෝප් කමිටුවේ කටයුතු ඉවර වෙනකම්මත් ඒක ලබලා දීලා තිබුණේ නැහැ. රවි කරුණායක අමාත්‍යතුමා අමාත්‍යවරයා විදිහට මාත්‍යවරයා වශයෙන් නේද ඉල්ලුවනම් රවි කරුණායක අමාත්‍යතුමාට ඒ ලබා දිය යුතුයි. කෝප් කමිටුව විසින් වෙනම ඉල්ලුවොත් කෝප් කමිටුවට ඒ ලබා දීමට හැකියාවක් තියෙනවා මං කියන්නේ නැහැයි කියලා. හැබැයි අමාත්‍යවරයෙක් තමන්ගේ අමාත්‍යංශයේ තීරණ ගැනීමට ඉවහල් වන යම් වැදගත් සංවේදී කාරණා සහිත ලේඛනයක් ඉලා සිට විට එය සමාජගත කිරීමට විගණකාධිපතිරට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ එකයි ප්‍රශ්නේ.
Thank you very much honorable prime minister.
විශේෂයෙන්ම මේ කාරණේ කියන්නේ මම එක කාරණයක් මතු කරේ. අද තියෙන්නේ එක කාරක සභාව දෙකක් නෙමෙයි ගණනාවක් තියෙනවා. අපි තියෙනවා පොදු මුදල් කාර්යක සභාව, public finance කාර්යක සභාව. මට දැන් අමතක වුණා ආර්ථික කටයුතු කාර්යක සභාව. මෙහෙම කාර්යක සභාව ගණනාවක් තිබුණා. මගේ ප්‍රශ්නේ මෙන්න මෙහෙම වැඩ කටයුත්තක් කොයි කාර්යක සභාවෙන්ද කළ යුත්තේ කියන එක මේ සභාව තීන්දුව කරන්න ඕනේ. විශේෂයෙන්ම මම හතර කියලා කිව්වා මම වැඩිදීමකින් ඒ තුන තමයි මම කතා කරේ. සාමාන්‍ය කළමනාකාරීත්වය ගැන තමයි කියන්නේ මේක සාමාන්‍ය පරණේව සාමාන්ය කළමනාකාරීත්වය යටතේ එනවද නැත්තම් පොදු මුදල් කාර්යක සභාව යටතේ ආර්ථිකයට බලපාන එකක් හැටියට එනවද කියලා මේ මේවා තීන්දුව කරන්න මං හිතන්නේ මේ සභාව තීන්දුව කරන්න. ඊට පස්සේ විගණාධිපතිතුමත් මේ සභාවේට වාර්තා කරන පුද්ගලයෙක් ඒ ඒ තීරණය මම මෙතන මතු කරේ මේ ගැන වාද විවාදයක් ඇති කරන්න නෙමෙයි. ඒත් මං අහන්නේ කොහොමද මේක සිදු වෙන්නේ කියලා දැන් මට පේන හැට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ මේ සභාව මේ අපි දැන් කාර්ක සභාව ගණනාවක් ඇති කරලා තියෙන නිසා මේ කාර්ක සභාව එක්ක මේවා බෙදලා let us decide what goes where as there's a number of oversight committees functioning now that is all that I have suggested so that what on that why I asked on what basis has the auditor general sent this because if it's the if it's really we should first define it and then see whether you are the right to call for it or not
that's not a matter to be. I just pointed out because I happen to speak on it. Enisa mang eka pahedili karala dunne ita wada metana kaaranayan ne dan ita amathara api inna parliamentuwe ayavaya karyalaya vyutha athi karanne ekat uwamana mokada ada apita me ona me prashna gananawak gana e prashna gana apita danuwat karanna wenama ayavaya karyalaya kuwamana e shaktiya viganadhipati departamentuwat wenekoyawat na mang hitanne viganadhipati thumat eka සඳහන් කළ තුනේගේ වාර්තා දෙක තුනක ඒ නිසා මේ මදිහා බලලා අපි හරියට මේක වැඩ කටයුතු කරන්න ඕමනේ කියන එක විතරයි මම කිව්වේ ඊට වඩා මට ප්‍රශ්නයක් නැහැ මම මේ සභාවට දැන් යොමු කරන්නේ කාර්ක සභා ගණනාවක් තියෙනවා කාර්ක සභා සියල්ලම ක්‍රියාත්මක කරන්න සුවන්දන් මන්ත්‍රීතුමා අයවැය කාර්යාලයේ පිළිබඳ කෙටුම්පත් දැන් සකස් කරගෙන යනවා
point of order I would like to add on මම විමල් රත්නායක මන්ත්‍රීතුමා කියපු
this debate no
අගමැතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ හෙළිදරව් කිරීම සම්බන්ධ ඒ විතර නෙමෙයි මෙතන මේ විඥාධිපතිට එවලා තියෙන ලිපියක් නීතිපති තුලින් 2004 පෙබරවාරි මාසේ 12 වෙනිදා මේක මහ බැංකුවේ තියෙන 2004 පෙබරවාරි මාසේ 12 වෙනිදා මේක එවලා තියෙන්නේ විඥාධිපතිට accountability and audit of central bank of sri lanka මේ සම්බන්ධයෙන් තොරතුරු කාටත් लबा दिल तीन आयत ने मिसाक मीनिंग खाट दंड बैक ये उपदेश दिल तीन एक मेतन उल्लंघन करबतुमा मे यम बरद करने के निवेदी के मठ मे मेतन हेतु सागत उत्तर गंड उन्ने मेक बोहम रिजु मेतन तीन मे कर पाई गेला
थैंक यू नेक्स्ट ने
තුමාගේ නම කියන එක. ගරු මුදල් ඇමතුමතුමා නිසි ගෞරවය ඇතුව කියන්නේ. ඔය ඇටර්නි ජනරල්ගේ ඔය ඕක තමයි පාවිච්චි කරන්න හැදුවේ සෙන්ට්‍රල් බැංක් එක පාර්ලිමේන්තුවට තොරතුරු ලබා නොදෙන්න. ඔය ඇටර්නි ජනරල්ගේ ඔය ලිපිය. ඔබතුමා වගේ අන්තිම ඡේදය බලන්න. ඔක පිටු තුනක ලිපියක් නම් මං හිතන්නේ ඒ ලිපිය වෙන්න ඕන. සුමන්දිරන් මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව කාර්ක සභාවේදී පෙන්වා දුන්නා පාර්ලිමේන්තුවට මේ තොරතුරු ඉදිරිපත් කිරීම බාධාවක් ඔය ඇටර්නි ජනරල්ගේ මේ ඩිරෙක්ෂන්ස් අනුව නැහැ කියලා. ඔය ලෙටර් එක මුවා වෙලා තමයි සෙන්ට්‍රල් බැංක් එක කෝප් එකට තොරතුරු ලබා දීපු නතර කරලා තිබුණේ. ඒ නිසා ඔබතුමාගේ තනතුරට නිසි ගෞරවය ඇතුව මම කියන්නේ විගණකාධිපතිවරයා ඇතුළු රටේ මූල්‍ය පාලනයේ මෙස්සයක් කළා තිබුණේ පහුගිය කාලේ. ඉතින් ඒක හදාගන්න නිලධාරීන් දරන උත්සාහයට උදව් කරන පැත්තට මිසක් අපි අනිත් පැත්තට කටුතු නොකළ යුතුයි. ඒක විගණකාධිපතිවරට පඩි අරන් ගෙදර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඌ හදා දෙන්න ඕනේ නැහැ
නේ. Thank you very much.
ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය සභාපතිතුමනි මම මේ ප්‍රශ්නේ ගැන කතානායකතුමා එක්ක සාකච්ඡා කළා කතානායකතුමත් විගණාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා එතුමා එහෙම කරද්දී මේ ලියුමට පටහැනිව වැඩ කරන්නේ නැහැ කියලා තමයි ඔක්කොම විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ මම දන්නේ වාර්තාවත් එක තිබුණා ඒ නිසා මේ ගැන මේ වාර්තාව දෙන්න ඉස්සලා මම කතානායකතුමාට පිළිගත් සාකච්ඡා කරද්දී කතානායකතුමා විගණාධිපතිතුමා කතා කර මටත් හම්බුණා යම් කිසි රහසිගත කාරණයක් තියෙනවා නම් ඒ රහසිගත කාරණේ ගැන සඳහන් කරන්න නැහැ කිදී රහසිගත කාරණා සඳහන් කරන්න උවමනා වුණේ නැහැ එතුමගේ මේ වார்த்தාවේ මම කරන්නේ කොටස් දෙකක් තියෙන එකක් මේ ක්‍රමවේදයේ අඩුපාඩුකම් තිබුණා දෙවනුව තියෙන්නේ එතුමා සඳහන් කරා එතුමා මේ අලාභයක් ලැබුණත් ඒකට විශේෂත්ව දැනුම තිබුණ නැහැ කියලා දෙක කරන්නම රහසිගත කාරණා වුමනා වුණේ නැහැ ඉන්සර් මං හිතන්නේ රහසිගත කාරණා ගැන ඇත්ත වශයෙන්ම රහසිගත කාරණා ගැන හොයන්න යන්නේ නැතුව එතුමන්ට පුළුවන් වුණා වාර්තා වගේ එන්න එක කොටසක් තියෙනවා මේකට ඇතුල් කරලා දෙවෙනි කොටස තමයි අපේ හර්ෂ ඩිසිල්ලා එතුමා වෙනම කතා කරේ රහසිගත කාරණා වුමනා වුණේ නැහැ මේ කාරණා ටික ඔයා ගන්න මොකද මේකයි පිටි ඇත්ත වශයෙන්ම අපි පිටිපණ වාර්තාවට ඉදිරිපත් කරේ රහසිගත කාරණා නැතුව මෙතුමටත් පුළුවන් වුණා රහසිගත කාරණා නැතුව
ඒ කියන්නේ දැන්
නැ මෙතන රහසිගත කාරණා තිබුණා කියලා
හොන්ඩරබල් තවුබෙක්
නෑ මෙතන
හොන්ඩරබල් තවුබෙක් හොන්ඩරබල් තිලක රාජා
හොන්ඩරබල් ඩෙපියුටි චෙයාර්මන් ඔෆ් කමිටීස් I present the UNV Foundation Incorporation Bill. Thank you.
Seconded. They finished this. No. They already point of order. Band. What's the point of order?
Sir, me niwaridi kiri makkaran dhem me mohotakati issella sidhu ja deepili banda. Me gasat nivedane jatika.
No point of order.
Anura Kumar.
Anura. Honorable Anura Dishanayaka.
Garu Sabhapathumani mama me. ඇත්තටම මේ රීති ප්‍රශ්නයක් නෙවෙයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති අගමැතිතුමත් විදේශගතව මාත්‍යතුමත් ඉන්න නිසාත් දැන් මේ වන විට වවුනියාවේ පසුගිය යුද වකවානුවේදී තමන්ගේ දුවදරුවන් එහෙම නැත්නම් ස්වාමීන් ඥාතීන් අහිමි වූ ඔවුන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දැන් වවුනියාවේ ආරම්භ වෙලා තිබෙනවා උපවාසයක් ඔවුන්ට සාධාරණ අයිතියක් තිබෙනවා තමගේ ස්වාමියාට තමගේ දරුවට මොකද්ද සිද්ධ වුනේ කියලා දැනගන්න. දැන් සැලකිය යුතු කාලයක් ගරු සභාපතිතුමනි මේ නිශ්චිත ප්‍රශ්නයට අපි පිළිතුරු දෙන්න අසමත් වී තිබෙන. එක වෙලාවකදී මා දැක්ක අගමැතිතුමා යවුනිය වවුනිය යාපනය කීප අවස්ථාවකදී මේ අතුරුදහන් වූවන් පිළිබඳ කරන ලද ප්‍රකාශයකුත් විශාල ලෙස ආන්දෝලනයට තුඩු දී තිබුණා. එවැනි ප්‍රකාශයක් ඔබතුමා කරේ කොහොමද කියලා. ඒ නිසා ඒ ඥාතීන්ට ඒ පිළිබඳව යුක්ති සහගත සාධාරණ පිළිතුරක් අපි ලබා දී යුතු තිබෙනවා. ඉතින් ඒ ලබා දීමට තාමත් ප්‍රමාද වීම ඒ ඥාතීන් විශාල උද්ඝෝෂණවලට මානසික පීඩාවකට පත් වී තිබෙනවා. ඒ පිළිබඳ ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ දැනගන්න කැමති ගරු සභාපතිතුමනි.
මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ශිවශක්ති මන්ත්‍රීතුමා ඊයේ මේ ගැන අපි එක්ක සාකච්ඡා කරා. පොලිස් පොයතුමා කිව්වා දන්න කරුණු ටික හඳුනා ලබා දෙන්නම් කියලා. උවමනා නම් හෙට ස්වාමිනාදන් ඇමතිතුමා වවුනියාවට යන්න ලැහැස්ති කියලා ප්‍රකාශ කරන මට තුමයි හොයාගන්න වෙයි තුමයි යනවද නැද්ද කියලා හා ඔව් හෙට ඒත් අපිට වෙලා තියෙන පොලිසිය ඇහුවම සාමාන්‍යයෙන් කිව්වේ මේ පුද්ගලයන් ගැන කිසිම තොරතුරක් ලංකාවේ හොයාගන්න බෑ කියලා එයා කියන්න ගේ ඉන්න අය කවුද කියලා ඒගොල්ලෝ දැනුම් දෙන්නම් කිව්වා අනික් අය ගැන කිසිම තොරතුරක් ලංකාවේ නැහැ පිටරට ගියා කියලා අපේ නීති අනුකූල මාර්ගයෙන් උත් නැහැ ඒ නිසා එකම කාරණයක් තියෙන්නේ ඔර බෝට්ටුවකින් ගියාද පිටරට නැත්නම් මෙලෝ ගියාද කියලා එතන තමයි මේ තියෙන කාරණේ තියෙන්නේ ඒත් පොලිසිය දන්න තරමට මේ කාරණා ඔක්කොම දැනුම් දෙන්න පුළුවන් කියලා කිව්වා අර අන්තිමට සමහර අයගේ බලාපොරොත්තු තියෙන්නේ යන්න ඇති කියලා එතන පොඩි මේකක් තියෙනවා මං හිතන්නේ සැක කරන හැටියට ওই සමහර අය ජීවතුන් අතර නැහැ ඒ නිසා අපිට දැන් බලන්න වෙයි එහෙම සාක්ෂි නැති අය පිළිබඳ අපි ගෙවන්න ඕනේ ආණ්ඩුව ගෙවන්න යුතු වන්දි මොනාද ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද කියලා. එතන ප්‍රතිපත්ති තීරණයක් අපිට අරගන්න සිදු වෙනවා. As you know we'll take a policy decision. අපිට කියන්න පුළුවන් මේ අය ලංකාවේ නැහැ නීති අනුකූල පිට වෙලා නැහැ කියලා. මම හිතන්නේ එතනින් තමයි අපිට වැඩේ එතන පොලිසිය කියන්නේ ඒකයි. ඉතුරු ටික තමයි මේ අතුරුදහන් වුණා නැට සැලකෙව්වම අපිට දැන් තියෙන්නේ මම හිතන්නේ ඊළඟ පියවර ගන්න. ඒක අපි ඔක්කොම කතා කරලා තීරණයක් කරන්න වෙයි. අන්න එහෙම තත්වෙකදී අපි කුමක්ද කරන්න කියන.
Thank you. අනුර තිසනායක
ඒ පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. ඒ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පීඨීමේ පනත ඒ පනත සංශෝධනයේදී මේ පාර්ලිමේන්තුවේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය නිසා පනත සම්මත කිරීමේදී වැදගත් සංශෝධන කීපයක් ඇතුළත් කරන්න බැරි වුණා. ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රකාශ කරා ඒ සංශෝධන ඉක්මනින්ම මේ පාර්ලිමේන්තුවට ගේනවා කියලා. නමුත් තවමත් අපි ඔබතුමාගේ ලේකම්තුමාට නෞෆර් මාත්මයට
මේ සංශෝධන බාරගන්න තාමත් ලැබුණේ නැහැ මම දැන්
තාමත් මේ සංශෝධන
පාර්ලිමේන්තුවට ගිහින් ආවේ මේ ඉරිදා විතරයි මම එතුමාගෙන් හෙට ඉල්ලගෙන ඔබතුමාලා කතා කරන්න අපි ස්ටියරින් කමිටිය හම්බුනහම ඒ සංශෝධන ටික
Thank you very much public business item number 125 honorable lakshman japa abeyarthana
garu නියෝජකාරක සභාපතිතුමනි එකතු කළ අගේ මත බදු පනත යටතේ නියෝගය 2016 අංක 20 දරන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගේ මත බදු පනතේ 5/15 වකන්ති යටතේ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු වෛද්‍ය උපදේශන ගාස්තු චැනල් ගාස්තු සහ රෝහල් ගාස්තු හැර යම් සෞඛ්‍ය සේවාවක් සඳහා වන වියදම් සෞඛ්‍ය සේවා සැපයීමේ වටිනාකම මත එකතු කළ අගය මත බදුගන්නේ කිරීමේ නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් 1 වෙනි දිනදී 1991 ඉරාක් 17 දරණ අතිවිශේෂ කැසට් පත්‍රයේ පරකරන ලබන 2016 12 8 දින ඉදිරිපත් කරන ලද නියෝගය මත අනුමත කළ යුතුය. 2. නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියම අංක 1 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යරයා විසින් පනවන ලදුව 2016 ඔක්තෝබර් මාස 3 දිනදී අංක 1987 ඉරාක් 8 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ 2017 1 19 දින ඉදිරිපත් කරන ලද නියමයන් අනුව අනුමත කළ යුතුය. අංක 4 නිෂ්පාදන බදු පනත යටතේ විශේෂ විධිවිධාන පනත යටතේ අංක 2 1989 අංක 13 දරණ නිෂ්පාදන බදු විශේෂ විධිධාන පනතේ 3 ඈ වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් මාස 10 වෙනි දිනදී අංක 1992 ඉරාක් 30 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබූ 2017 1 9 වෙනි දින ඉදිරිපත් කරන ලද නියමයේ අනුමත කළ යුතුය. අංක 5 ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ පනත යටතේ නියමයේ 2014 අංක 34 දරණ ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ පනතේ 3-2 වගන්ති ප්‍රකාර ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වන සීමා සහිත ඇවිකින්සන් හොටල් සමාගමේ කොළුපිටි වී ඉඩම සින්නක්කර පැවරීම සම්බන්ධයෙන් මුදල අමාත්‍යරයා විසින් පනවන ලද 2016 අංක 18 දරණ 92 ඉරාක් 10 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලැබූ 2017 1 9 වෙනි දින ඉදිරිපත් කරන නියමයන් අනුමත කළ යුතුය. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මේකේ පළවෙනි එක සෞඛ්‍ය සේවාන් සඳහා වන වැඩ බද්ද නිදහස් කිරීම. 2002 අංක 17 දරණ එකතු කළ අගය මත බදු පනත මගින් පළමුව වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් එකතු කළ අගය මත බදු 2002-08 පළවෙනි දින අය කිරීම සිදු කරා. එතන ඉඳලා විවිධ වර්ෂයන්හි විවිධ අනුපාත යටතේ භාණ්ඩ හා සේවා සැපයීම සඳහා වැට් අය කරා. එහෙම වුණත් ඇතැම් භාණ්ඩ සඳහා වැට් බද්ද නිදහස් කරලා තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවේ 2016-10-31 වෙනිදා වැට් බද්දෙන් නිදහස පැවතුණා 2016-10-31 දක්වා. එතකොට බදු නිදහස් කිරීමේ අවම බදු පදනම පුළුල් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත 2016 අංක 20 දරණ වැඩබදු සංශෝධනයේ පරත මගින් සෞඛ්‍ය සේවාවන් සඳහා වැඩබදු නිදහස් කිරීම ඉවත් කරා. ඒ වුණත් සෞඛ්‍ය සේවාව මත අයවැන වැඩබද්ද ගණනය කිරීමේදී සෞඛ්‍ය සේවාවේ වටිනාකම තීරණය කිරීමේ ගැසට් මගින් අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට මුදල් අමාත්‍යතුමාට බලය තියෙනවා. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ සහ සමාජයේ ප්‍රශ්න කීපයක් මතු වුණා. සෞඛ්‍ය සේවාවන් සඳහා බදු නිදහස ලබා දිය යුතුයි කියලා ජනතාවට යම් යම් ප්‍රශ්න පැනනගෙන නිසා. ඒ අනුව කල්පනා කරලා රෝගීන් මත ඇතිවන බදු බර අවම කිරීමට විශේෂයෙන් වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු, රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු සහ චැනල් ගාස්තු හැර අනිකුත් සියලුම සෞඛ්‍ය සේවාවන් සඳහා දරන ලබන සියලුම වියදම් වැට් බද්දෙන් නිදහස් කිරීමට මේ ගැසට් පත්‍රය 2016-11 පළවෙනි දින ගැසට් පත්‍රය නිවේදනය කරා. මේ සඳහා අපි මේ පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කර ගරු මන්ත්‍රීවරු, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ සහ සමාජයේ තිබුණා මේ සෞඛ්‍ය සේවාව සඳහා වැඩබද්ද නිදහස් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම මුලින් සඳහන් කරපු යම් යම් කාරණා ඇරි සෞඛ්‍ය සේවාව සඳහා අනිකුත් අවශ්‍යතාවයන් සඳහා වැඩබද්ද නිදහස් කිරීමට තීන්දුව කරපු තීරණය අනුව මෙම ගැසට් පත්‍රයේ නීතිමය අවස්ථා සම්පූර්ණ කිරීමට මෙම පාර්ලිමේන්තුවට අද දින අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න කල්පනා කරා. දෙවැනි එක ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, පළාත් ආණ්ඩුකාරවරුන්ට තීරුබද්ධ සහිත වාහන අනුපත්‍ර ලබා දීමට ඔවුන්ගේ ගරු අතිගරු ජනාධිපතිතුමා විසින් 2016-09-27 වෙනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. 2016-10-11 වෙනි දින මෙම අමාත්‍ය මණ්ඩලයේ මේ සඳහා අනුමැතිය ලැබුණා. ඒ අනුව පසුගිය වසර 5ක කාලයක් තුළ වෙනත් කිසිදු සහනදායි පදනමක් මත මෝටර රථයක් ගත්තේ නැති හෝ මිලදීගෙන නොමැති පළාත් ආණ්ඩුකාරවරයෙකු විසින් මුදල් කටයුතු විෂයභාර රේඛීය අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද සහනදායි බලපත්‍රයක් යටතේ ආනයනය කරන ලද වාහනයක් සඳහා නිෂ්පාදන බදු නිදහස් කිරීමට තීරණය කරා. මේ සඳහන් කළා තියෙන්නේ වාහනයක් ගෙනවපු නැති ආණ්ඩුකාරවරු, ඒ වගේම වාහනයක් මිලදී ගත්තේ නැති ආණ්ඩුකාරවරුන්ට මේ පහසුකම් සබා දීමට, ඔවුන්ට වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීලා ඒකට බදු නිදහස් ලබා දීම සඳහා මේ ගැසට් පත්‍රය නීත්‍යානුකූලික කිරීම තමයි අපි අද ඉදිරිපත් කරන්නේ. 2016 අයවැයට සමගාමීව මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් නිවේදනය නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 ඈවගන්ති යටතේ නිකුත් කරන ලද 2016/11/10 දින ඇති අංක 1992/30 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයටපත් කළා තියෙනවා. තවද මෙම ගැසට් නිවේදනයේ ඉහත පනතේ 3 ඈවගන්ති යටතේ නිෂ්පාදන බදු නිදහස් කිරීමේ සියලු අයිතමයන් එම ගැසට් නිවේදනයේ ඇතුළත් කරලා තියෙනවා. නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ අනුමැතියට 2016/11/10 දිනදී අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු ලේඛනයට අනුව මේ ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. ඊළඟ ගැසට් පත්‍රය තියෙන්නේ ගරු නියෝජකාරක සභාපතිතුමනි, දුම්කල හා දුම්වැට සීමා කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා විසින් සෞඛ්‍ය අමාත්‍ය ගරු රාජිත සේනරත්නමැතිතුමා විසින් දුම්වැටි බදු මුදල් ඉහළ නැංවීම සඳහා සිගරට් හා දුම්කල නිෂ්පාදනය මත පනවා ඇති බදු සංශෝධනය මැයෙන් 2016/8/8 දිනති අංක PS ඉරක් CP ඉරක් 27/2016 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරා. එම අමාත්‍ය මණ්ඩලයේ සංදේශයට අනුව සිගරට් මත බඩු වැඩි කිරීම නිසා ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් මත මුදල් ඇමතුමා විසින් 2016/8/31 දිනදී පැවති ආර්ථික කළමනාකාර කමිටු වෙත දවල පත්‍රිකාවක් ඉදිරිපත් කර එම රැස්වීමේ ඉදිරිපත් කරන ලද ගැටලුව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දීමට කැබිනට් අමතිවරු තිදිරෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයේ කමිටුවක් පත් කර ඒ අනුව ඒ කමිටු වාර්තාව මගින් දුම්වැටි සඳහා දැනට ක්‍රියාත්මක කරන නිෂ්පාදන බද්ද ඕනෑම ප්‍රමාණයක දුම්වැටියක් සඳහා රුපියල් 5කින් වැඩි කිරීමට නිර්දේශ කළ තිබුණා. එම නිර්දේශයේ සලකා බලා දුම්වැටි මත පනවන ලද නිෂ්පාදන බදු ඉහළ දැමීමට 2016/9/7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. එම තීරණයට අනුව සිගරට් මත නිෂ්පාදන බදු සංශෝධනයට අදාළ නිවේදනය 2016/10/3 දින අංක 1987/8 දරන විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරා. මෙම බදු සංශෝධනය නිසා සිගරට් රෝක අවම මිල රුපියල් 5ක් වූ අතර වැඩිපුරම අලෙවි වෙන සිගරට් රෝක මිල රුපියල් 7කින් ඉහළ නැංවන්න අවශ්‍ය කටයුතු කර ගැසට් පත්‍රය ප්‍රකාශ කර දිනේ සිට මාස 4ක් ඇතුළත මෙම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරපු කළ යුතු හේයින් මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරා. අනිත් එක තියෙන්නේ ගරු නියෝජකාරක සභාපතිතුමනි, 2014 අංක 38 දරන ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ බදු පනත සංශෝධනය කිරීම. මෙම පනත 2013/1 ඉඳලා ඉඩම්වල අයිතිය විදේශිකයන් වෙත සින්නක්කරව පැවරීම සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තියෙනවා. ඒ වුණත් උපරිම කාලයේ අවුරුදු 99 කාලයක් සඳහා බදු කුලී පදනම මත විදේශිකයන්ට ඉඩම් ලබා දීමේ හැකියාවක් මෙම පනතේ තිබුණා. එම හැකියාව මත 15%ක බද්දක් අය කර මේ සඳහා ඔවුන්ගේ මිල ගණන් අනුව මෙම පනත බලාත්මක වීමට පෙර විදේශිකයන්ගේ ඉඩම් සින්නක්කර ලබා ගැනීමට බාධාවක් වුණේ නැහැ. ඔවුන් 100%ක්ම බද්දකින් නිදහස් වුණා. බදු දීමේ නිශ්චිත කාල සීමාවක් හෝ අමතර බද්දක් ඒ සඳහා ගෙව්වේ නැහැ. 2016 අයවැය මගින් විදේශික ආයෝජකයන් දිරිමත් කිරීමේ අරමුණෙන් 2016/1/1 දිනේ සිට 15%ක ඉඩම් බදු සම්පූර්ණයෙන් බද්දෙන් නිදහස් කරා. විශේෂයෙන් විදේශීය ආයෝජකයන් කිව්වා ඔවුන්ට 99 අවුරුදු බද්දකුත් දැම්මත් මේ 15% බද්ද ඔවුන්ගේ විදේශීය ආයෝජනවලට මේක බලපෑමක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා ආයෝජන වැඩිපුර ගෙන්නා ගැනීමේ බලාපොරොත්තුවෙන් මේ බද්ද ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කර ඉහතගේ ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර. එනිසා මෙම 4ම අපි අයවැයේදී ගත තීන්දුව අනුව ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහ අනිකුත් කාරණා පිළිබඳ සාකච්ඡා කළා. මෙම පනත් 4 ඉදිරිපත් කිරීමට තීන්දුව කර ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
Thank you very much. ஹொனரபிள் தாரக பாலசூரிய யூ ஹாவ் 8 மினிட்ஸ்
ஸ்துதி மூலஸ்த அருட மந்திரிதுமணி மட்ட வினாடி 8ක් මෙව 54 පිළිබඳව කතා කරන්න යම් කිසි වෙලාවක් දීපු එකට විනාඩි 10ක් දෙනවා කියලා තමයි ඉස්සලා කිව්වේ කමන්නේ විනාඩි 8ක් හරි හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා නමුත් කෙසේ වෙතත් මේ 54 අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා පැහැදිලි කරපු අන්දමටම පළවෙනි එක වැට් පිළිබඳව අර සෞඛ්‍ය සේවා සැපුම් වැට් වලින් අයින් කරලා තිබෙනවා කියලා ඊපස්සේ එතුමා කියනවා ඒ වගේම දෙවෙනි එක තමයි ඉඩම් පිළිබඳව පනතකුත් ඊපස්සේ එක්සර්සයිස් ඩියුටි පිළිබඳව පනතකුත් ඒ වගේම ඉම්පෝර්ටන්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් පිළිබඳව පනතකුත් තමයි මෙතනින් ඉදිරියට පත් කරලා තිබෙන්නේ මම ඇත්ත වශයෙන්ම අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට අපි සතුටු වෙනවා සේවා සෞඛ්‍ය සේවා සැපයුම් වලට වැට් අයින් කරපු එකට ඇත්ත වශයෙන්ම මේ වැට් ගැන කතා කරනකොට අපි දන්නවා ඉස්සෙල්ලා මේ ආණ්ඩුව 111 තිබිච්ච වැට් එක ඉන් පස්සේ අයවැයේදී 2016 අයවැයේදී කිව්වා 108ක් ඒ වගේම 112.5ක් කරන්න ඕනේ කියලා ඉන් පස්සේ නඩු තීන්දුවකින් 111ක් වුණා ඉන් පස්සේ 115ක් කරන්න ඕනේ කියලා කිව්වා ඒකට මෙතනදී අපිට පේනවා මේ රජයේ මේ වැට් එක පිළිබඳවත් හරි ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කාලෙන් කාලට ඒ percentage එක ප්‍රතිශතය ඊපස්සේ වෙනස් කර කර හිටියා ඒ වගේම මෙම වැට් බද්ද එදා මොකද්ද කරේ මෙම රජයේ ඒක පුළුල් කරා ඒ දැන් තිබිච්ච නැති අංශ වලට මේක ඇතුල් කරා supply of telecommunication services important supply of telecommunication equipment issuance and license of telecommunication operators TRC supply of healthcare supply of goods and services for specific projects other than housing මෙන්න මේ අංශ පහත් ඉස්සෙල්ලා වැට් ගැහුවේ නැහැ නමුත් මේ අංශ පහත් මේ වැට් වලට ගැහුවා. එතකොට දැන් අපිට පේන දෙයක් තමයි එක පැත්තකින් ඒ ප්‍රතිශතයක් හැටියට බැලුවත් ඊපස් හරි ප්‍රතිශතයක් මේ කට්ටිය ඉස්සල්ලාම කිව්වේ නැහැ. ඒ ප්‍රතිශතේ එක වෙලාවක එක ප්‍රතිශතයක් වෙනවා ඊපස් තවත් වෙලාවක එක වෙනස් වෙනවා. ඒ වගේම මේකේ ස්කෝප් එක නැත්තම් මේකෙන් මොනවද කව වෙලා තිබෙන්නේ කියන එකත් ඉස්සල්ලා සේවා සැපයුම් පිළිබඳව සෞඛ්‍ය සේවා සැපයුම් කව වෙනවා කියලා කිව්වා දැන් ඊපස්සේ කියනවා මේකෙන් කව වෙන්නේ නැහැ කියලා. මොකද මේකට උද්ඝෝෂණ එමෙ තිබිච්ච හිඳ කියලා. ඉතින් මම ඇත්ත වශයෙන්ම මෙතනින් දකින්නේ මේ ආණ්ඩුවේ තිබෙන දුර්වලතාවය. මේ ආණ්ඩුවේ ඇත්තටම සැලැස්මක් නැතුව කටයුතු කරනකොට තමයි මේක වෙනස් කරන්න උවමනාවක් වෙලා තිබෙන්නේ. අර හරියට අර නත්වලට හදපු නත්තල් ගහ වගේ. මොකද ඉස්සල්ලාම කිව්වා මේ ලෝකයේ උසම නත්තල් ගහ හදනවා කියලා කිව්වා. ඊන්පස්සේ ඒක හදන්නේ නැහැ කියලා කිව්වා. ඊන් පස්සේ ආපහු හදනවා කියලා කිව්වා ඊන් පස්සේ හදනකොට ඒක නත්තල් ගහක් වගේ නෙවෙයි ඒ හදලා ඉවර වුණාන් පස්සේ ඒක ලෝකේ උසම නත්තල් ගහක් නෙවෙයි ඒ වගේම මං හිතන්නේ ඒ නත්තල් ගහක් ඒක වගේ පේන්නවත් තිබුණේ නැහැ කියන එක තමයි හුඟක් වෙලාවට කට්ටිය කිව්වේ අන්තිම වෙන මේක හදනකොට සාමාන්‍යයෙන් නත්තල් ගල් එහෙම ගස් එහෙම සාමාන්‍යයෙන් දාන්නේ දෙසැම්බර් පළවෙනිදා තමයි දාන්නේ මේක නත්තලක් පහුවලා ඇද කොහෙද ඊන් පස්සේ මේක ගහ දැම්මේ ඉතින් මං හිතන්නේ අපි මෙතනද මේ ආණ්ඩුවට කියන්නේ get it right the first time palaweni wathawema wenna me pratipatti hariyata ganda me pratipatti hariyata kriyaatmaka karoth tama impas ekaṭa e aayojakayanta yam kisi vidiyakata adahasak tibenne mema aanduwe kriya kalaapaya gana dan port city ekata mekamai une e wage ma hambantota varayata mekamai une port city ekata mokada kiwwe wenna me karanne na kiyala environmental prashna thiyenawa kiyala kiwwa impas me aanduwe yavidin eka e chanda prakasha edirpat karama me port city ekata nawathnawa kiyala නමුත් ඉන් පස්සේ ටික කාලයක් යනකොට නෑ අපි මේක පටන් ගන්න ඕනේ මේක සින්නක්කර වලට දෙන්න බෑ මේක වෙනත් විදියකට දෙන්න ඕනේ කියලා තවත් හෙක්ටයර් වැඩි ගණනක් දීලා තමයි මේක ඉදිරියට කරන්න පටන් ගත්තේ හම්බන්තොට ඒකර මොකද කිව්වේ මේක ලෝකයේ තියෙන ලොකුම ස්විමින් පූල් එක කියලා අගමැතිතුමා කිව්වා ඉන් පස්සේ මොකද වුනේ දැන් ෆැක්ටරි ටිකක් අක්කර 750ක් දෙන්නම් කියලා අපි එක වෙච්ච අපේ ආණ්ඩුව ඉන් පස්සේ මේ කාලෙදී අක්කර 15000ක් දෙන්නම් කියලා තමයි ඔව් කියන්නේ මෙතුමා
අගබේ රණි වික්‍රමතුමා ව්‍යාපෘතිය පටන් ගත්තේ උද්ඝෝෂණ කළා. සිවුර බොරුවට සිවුර අඳලා තරුණ ගණන් මෙයා කෙරුවා. මේ දෙබර වැවේ ගරු සභාපතිතුමනි. දෙබර වැවේ ළමයා මේ පාසල් දිරුවා ස්තුති කතාව කලේ. ඒ වු බා උත්සවේ. මේ ළමයාගේ කනකරාබර නැ. බලන්න. මොනවද කතා කරන්නේ ඔබතුමාට මේ දෙපර
දැන් ඔබතුමා මගේ කාලේ ගන්නවා ඒකයි ඔබතුමා මගේ මොකක් හරි ප්‍රශ්නයක් අහනවා නම් ප්‍රශ්නයක් අහන්න
ඉතින් ඔය හොන්ඩරබල් මෙම්බර් ඩු යූ හැව් 3 මිනිට්ස්
මම ඔබතුමාට පැහැදිලි කරමින් ආවේ මේ රජයේ හරි ප්‍රතිපත්තියක් නැහැ
හොන්ඩරබල් මෙම්බර් ඩු යූ හැව් 3 මිනිට්ස්
ඉතින් විනාඩි මම කියන්නේ 8න් 2ක් විතර මෙතුමා ගත්තා බලන්න මම කියන්නේ ඉතින් ඒක ඇත්ත තමයි මමත් කියන්නේ දැන් හම්බන්තොට ඔබතුමාලා ඉස්සෙල්ලා කරන්නේ නැහැ කියලා කිව්වා ඊයින් පස්සේ දැන් කරනවා කියලා කිව්වා හරි ප්‍රතිපත්තියක් ඔබතුමාලා රට ගිනියන්නේ නැහැ අන්න ඒකයි මම මෙතනදී ඔබතුමාලට පැහැදිලි කරන්න හදන්නේ මේ දැන් අපි වැට් ගැන කතා කරමුකෝ දැන් වැට් ගැන කතා කරොත් එහෙම දැන් සාමාන්‍යයෙන් රටවල් 164ක් වගේ වැට් පාවිච්චි කරනවා මේ රටවල් 164 වැට් පාවිච්චි කරන අන්දමට බැලුවොත් එහෙම ඇමතුමනි ඒ සෞඛ්‍ය සේවයට ඉතාලි රටවල් කීපයයි මේ වැට් දාලා තිබෙන්නේ අපි මං හිතන්නේ මේ 164 න් වැට් පාවිච්චි කරන රටවල් ඕන නම් 4-5ක් විතරයි පාවිච්චි කරන්නේ අනික ඒවා කොහොමද තියෙන්නේ එක්කෝ තියෙනවා සීරෝ රේට් එකක් තියෙනවා එහෙම නැත්නම් වැට් අයින් කරලා තිබෙනවා එහෙම නැත්නම් අඩු ප්‍රතිශතයක් තිබෙන්නේ ඒකෝර දැන් මේ රටේ අභිලාෂ දන්නේ නැති මෙම ආණ්ඩුවක් ඊන්පස්සේ මොකද්ද කරේ කෙලින්ම මෙම ආණ්ඩුව අයවැය කරනකොට ජනතාවගෙන් අහන්නේවත් නැතුව කෙලින්ම වැට් එකට 15%ක් ගහන්න ගියා ඉතින් කොහොමද අපි මේ ඉතින් අන්න ඒ හින්දා තමයි ගරු මුලස්සාරුඩු මන්ත්‍රීතුමෝ අද මේ ජනතාව පාරට වැහැලා තිබෙන්නේ මෙතුමා මොනවා කිව්වත් ඉන්පස්සේ මේ මොකක් හරි බද්දක් ගහනවා නම් ඒක සාධාරණ කිරීමක් තිබෙන්න ඕනේ අද සාමාන්‍යයෙන් කට ප්‍රතිපත්තියක් හැටියට ආහාරවලට ඒ වගේම සෞඛ්‍ය අංශවලට ඒ වගේම විදුලි බලවලට ඒ වගේම වතුර වගේ දේවල් වලට වැට් ගහන්නේ නැහැ මේ කට්ටිය ඉස්සෙල්ලාම ප්‍රශ්න ඇති කරගෙන දැන් තමයි මේ ගැටේ ලෙහන්ඩ හදන්නේ ඒ වගේම කල්පනා කරලා බලන්න දැන් අපි බැරි වෙලාවත් දැන් මොකක් හරි පෙට් ස්කෑන් එකක් ගන්න අපි මොකක් හරි ස්පිරිතාලෙට ගියොත් එහෙම ඊපස්සේ ඒ රජයේ ස්පිරිතාලකේ පෙට් ස්කෑන් එකක් නැත්නම් එතකොට අපිට 150,000ක් වගේ වියදම් වෙනවා. එතකොට ඒකට තවත් රුපියල් 22,500ක් ඒකට වැට් ගහනවා කියන එක මේක සාධාරණයිද කියලා ඔබතුමාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකො. එහෙම නැත්නම් අද රටේ ජනගහණය දිහා බැලුවොත් එහෙම 165ට වැඩි ජනගහණය එන්න වැඩි වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනකොට ඒකට වැට් ගහනවා එක සාධාරණයිද කියලා ඔබතුමාලා බලන්නකො. ඉතින් අන්න ඒ හිඳයි මම තමුන්ලාට කියන්නේ මේ ආණ්ඩුව ජනතා අභිලාෂ දන්නේ නැති ආණ්ඩුවක්. නැත්නම් පොල් ගෙඩියක් රුපියල් 70ට යනකොට හාල් කිලෝවක් රුපියල් 100ට වඩා යනකොට මේ කට්ටිය මීට වඩා මේ අලුත් විවස්තාවක් ගැන කතා කරන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවට මොනවද ඕන්නේ කියන එක ඉන්පස්සේ තේරුම් ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මං හිතන්නේ අද අපිට පේන දෙයක් තමයි මේ රටේ මොකක් හරි අයිතිවාසිකම දිනා කණ්ඩුමනාවක් තියෙනවා නම් අද ජනතාවට පහරට බහින්න වෙලා තිබෙන්නේ. ඒක අපි දැක්කා ඉන්පස්සේ දොස්තරවරු
පාරට
එක්තා එක්ට විරුද්ධව ගොයෝ පාරට බැස්ස පොහොර සානාධාරයට විරුද්ධව ඒ වගේම එක එක අංශවලින් කට්ටිය එතකොට මේ සමහර කට්ටියක් මේක ඇත්ත වශයෙන්ම දකින්න පුළුවන් මේක යහපාලනයක් කියලා. හැබැයි අද ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ අද ඊයේ බ්ලූම්බර්ග් ඒ නාලිකාවේ කියනවා ලංකාව වැඩියෙන්ම අවදාන තිබෙන රටවල් වලින් ලංකාව 17 වෙනි තැනට ඇවිදින් තිබෙනවා කියලා. එතකොට මෙහෙම ස්ට්‍රයික් තියෙනකනම් හැමදාම එතකොට මේ ආයෝජක ලංකාවට එයිද? එතකොට ඒ හින්දා තමයි දැන් මේ ආණ්ඩුවට අර Volkswagen ෆැක්ටරියක් ඊන්පස්සේ මේ Volkswagen නැති ෆැක්ටරියක් Volkswagen කියලා ලේබල් එකක් ගැහුවා. මම හිතන්නේ මෙතනදී ආණ්ඩු පක්ෂයේ
බොහොම ස්තුතියි. Thank you very much.
හොඳ වැදගත් മന്ത്രിවරුත් මොකද මෙතනදී කිව්වේ මේක Volkswagen එනවා Volkswagen එනවා කියලා කිව්වා. අන්තිමටම ආපුවෙන් පස්සේ අගමැතිතුමා කියනවා අයියෝ ඔක Volkswagen නෙවෙයි නම් මට කියන්න තිබුණා කියලා. ඉතින් මම හිතන්නේ මේ ඉස්සල්ලාම මෙම ආණ්ඩුව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියට ගෙනියනවා නම් ඒ ජනතා අභිලාෂ දැනගන්න ඕනේ. ඒ ජනතා අභිලාෂ දැනගන්නේ නැතුව මොන ප්‍රතිපත්තියක් ගෙනාවොත් ඊපස්සේ ඔය කොච්චර කොල කෑලි පෙන්නුවත් එමෙතුමා ඊපස්සේ මම නම් දකින්නේ නැහැ මෙම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා කියලා. ඒ වගේම මේ වගේ රටකට ආයෝජක වෙනවා කියලාත් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද දිගට හරහට අපි අද ප්‍රවෘත්ති රැට බැලුවොත් එහෙනම් අපිට දකින්න පුළුවන් වෙනවා කොච්චර ස්ට්‍රයික් ප්‍රමාණයක් මේ රටේ තිබෙනවාද කියලා. ඉතින් ඒව වෙනස් කරන්න
නම් Thank you very much.
අභිලාෂ දැනගන්න
කියලා
ඉස්සෙල්ලා මගේ වචන ස්වල්පම නිම කරනවා.
Honorable Kamini Jayavikrama Perera
නැති స్తుతిక.
You have 9 minutes.
මම බොහොම සන්තෝෂ වෙනවා. මෛත්‍රී රනිල් රජේ ප්‍රබලයක එක මම ඉන්නේ. මේ ඉතින් එවැනි රජයක් මේ ගරු සභ ගරු මන්ත්‍රීතුමා සහෝද ඔබතුමා වැදගත් විදිහට කතා කළා. අද අපි වැට් බදු දාන්න නෙමේ ඔබතුමාලා කාලේ කරපු දේවල් ගැහිලි මේ ඔක්කොම අද ඇවිල්ලා මේ අහිංසක දුප්පත් ජනතාවට දීලා තියෙන්නේ. ඒකනේ මම මේක බලන්න මේ ළමයා රාජ්‍ය උත්සවයක නෑ මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමා රාජ්‍ය උත්සවයක ගෑනුමේ පිරිමි ළමයෙක් හරි ස්තුති කතාව කරද්දී හරි ආඩම්බරයෙන් යන්නේ මේ ළමයාගේ ඇඳුම දිහා බලන්න. කනකර ආභරණ මේ තමයි හම්බන්තොට පරතරේ ඇති නැත්තන්ගේ පරතරේ කසා කන්නා හා නැත්තා සූරා කන්නාගේ පරතරේ මෙන්න මේක නැති කරන්න අපි යන්නේ අපි පාර්ථාවක් ගන්නෙ නෑ මේ වැට්බදු ඔක්කොම ඇති වෙලා තියෙන්නේ වැට්බදු ඉස්සරහ ගැහුවා ගහලා ගැහුවා එතකොට ඒ තුලක ගරු සභාපතිතුමනි මේ ඔක්කොම අද අපි මව කියනවා අවුරුදු කාමර කන්න ඉස්සර මේ රජ අවුරුදු පහ යනවා ඒ අවුරුදු පහ යද්දී තවුරුදු කාමරකෙන් GSP ප්ලස් අපිට දාගෙනවා මේ අවුරුද්දේ අපි එහෙනම් මෙරට ආර්ථික දියුණු කරනවා මේ ළමයිට ඉස්කෝල ළමයිට අපි අද දාලා තියෙනවා මොකද පොයින්ට් එක
කාලේ ගන්න බෑ 84
දෙක යට දෙනවා 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 අනේ දෙනවා කියන්නේ ඔයා හොඳ බෑ
84 දෙක යටතේ ඇමෙතුමා මම හිතන්නේ මෙතනදී පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ මොකෝ අපේ ආණ්ඩුව කාලයේදී සෞඛ්‍ය සේවාවල් වල
සනෝ පොයින්ට් පොඩ
ඔතුමනි
ඔන්රබල් මිනිස්ටර් යු කන්ටිනියු
අපේ මේකයි අපිට මෙතනදී මම කියන්න ඕන මේ රජ අපනයන මම කයින් පෙන්වන්නම් මම අද ඉන්නේ වනජීවි තිරසර කියන තුල මඩින මාත්‍යාංශයක් තුල මොනවද තිරසර එක බැතගෙන ගමන් මඩේනවා වනජීවි දෙපාර්තමේන්තුව සත් උද්‍යානයේ උද්භිද උද්‍යානයේ උද්භිද උද්‍යානයේ 2000 අවුරුදු 10කට ඉස්සලා ලෝකේ මල් පැටියනේ යුරෝපයේ අපි 6 වෙනි තැන පතක තියාගන්න කනකාටුයි කියන්න අවුරුදු 5ක් ගිහිල්ලා මොකද උනේ අපි ආව 61 වෙනි තැනට පහතට බැස්සා ඔන්න ආර්ථික කළමනාකාරීත්වය කරපු දේවල් 2014 61 අපි අද 49 ගණන් තියෙනවා අපි මේක නගනවා මගේ අමාත්‍යාංශයේ උද්‍යානයේ පුහුණු කිරීම කරනවා ස්වයං ව්‍යාපාර ඇති කරනවා අපිට එන කරුණ අපි අත දෙනවා මෙන්න මේකයි අපේ ප්‍රතිපත්තිය කියලා තියෙන්නේ ගම හදනවා පවුල හදනවා මේ තරයි තමයි අපි අපනයනේ ගේන්නේ අපි ගරු සභාපතිතුමනි අපනයන කතා කරද්දී ලෝකේ රටවල් තනියම බෑ ජීවත් වෙන්න චීනයේ ජයජාන මෙතුමා නිදහස් ආර්ථික ගෙනාපලාවේ වේලා ඩෙන්චුන් හිටියේ අග ජනාධිපතිලා අගම එව්වා ලංකාවේ ජයජාන මෙතුමාගේ නිදහස් ආර්ථික මොකද්ද කියලා බලන්න ඉන්දියාවේ තුන වහපු ආර්ථිකය ටාටා අශෝක් ලේලන් විතරයි තිබුණේ ඉන්දියාව ජයජානගේ ඉගෙන ගත්ත මෙතුමාගේ නිදහස් ආර්ථිකය ඒක මොකද වුනේ ඒ විල අපි ආර්ථික ගෙනාව අවුරුදු 32 මහවැලි සැලම සැලසුම අපි අවුරුදු 8ෙන් ගෙරුවා ජයජ මෙතුමා කෝ නායකත්ව කියන්නේ ඒකයි නායකයට තියෙනවා සැලසුමක් නායකට තියෙනවා ඉලක්කයක් ඉලක්ක කරා යෑම තරුණ ගාමිණීසාරය පත් කරලා මහවැලි මහා සංකල්පය අද ජලාශය ඇති කරලා පවුල් ලක්ෂ ගාන පදිති කරුවේ නැත්තම් ප්‍රභාකරන් පොළොන්නරුවටයි හලාවතට ඇවිල්ලා නැද්ද ඩග්ලස් දෙවනද Am I right? You are the first person in LTTP against who revolted that day. You came for democracy set up. You came. He agrees with me. Ema karabu rataka desha palana bala puluwankaraka pennana mathi mathanthara giilla rataya vinasha karala aarthike vinasha vela ada janathawada barak ayilla thiyenu. Me raja garu sabhapathumani pada vinadi giya thiyenada? Can I get it? Got it. 15 minutes now. I will give 15 minutes now.
5 minutes.
What? ඒක ඇවි. එතකොට මේ විදිහට ලබන්නේ නම් පෑදිලි සරසමක් තියෙන්න ඕන. මොකද අපනාර සරසම. දැන් GSP plus එක ආද අපිට ලැබිලා තියෙනවා. රනිල් මෛත්‍රීගේ රජය රාජබක්සේ රජය තුල අපිට ඔක්කොම තහංචි දාන්නා. තහංචි දාලා එදා අපි ආර්ථික වහලා ලෝකෙ එද්දී මහින්ද්‍රවක්ස මෙතුමා මගේ මිත්‍රයා නාලන්දිකට හිටියේ බොඩිමේ ආණ්ඩු ඉස්රාහි බලෙන් එයාට දන්නවා ආර්ථික කඩාවැටෙනවා කියලා ඒ තහංචි තුන ලෝකේ අපි වහද්දී මෛත්‍රීපාල සිරිසෙන් මෙතුමා එඩිතරව තීරණ කරන් ඒ නිසා අපි එක්සත් පක්ෂය අත මේකට ඒ ජයග්‍රහණ කෙරෙව්වා ඒ කරලා අද මම එක්සත් ජාතිගේ සමුළුවට ගියා අයි මස් සේ දැ තිරසර සමුළුවට ගියා එක්සත් ජාති සමුළුවට මට රාජ්‍ය නායකව හම්බුණා කිව්ව මොකක්ද ඉංග්‍රීසියෙන් your country we are amazed how the president maitripala and ranil prime minister is working together එකට වැඩ කරන්න මේ දෙන්න කොහොමද කියලා ලෝකට ආදර්ශයක් කිව්වා අපි එකද බලාගෙන ඉන්නවා කිව්වා ඒ කියලා තමයි රාජ්‍ය නායකව maitripala සිරිසෙන් මෙතුමා සමුළුවට ගිය වෙලාවේ ඔක්කොම වට කරගෙන කතා කරුවා
අද අපට GSP plus එන්නේ අපට ඇමරිකාව ඇතුළු ලෝකයේ අනිත් රටවල් සහාය දෙන්නේ චීනය මිත්‍රය කිව්වා චීනය අද මෙයා දාපු කොමිෂන් 189 පොලි ඔක්කොම ඉවත් කරලා චීනය අද සංවර්ධනයට අපි එක්ක එනවා ඉන්දියාව වෙනවා අපේ අගමැතිතුමා සරුසම හදලා තියෙනවා කොහෙද සිංගප්පූරුවක එක ඒකාබද්ධ සංගරස ජාතික දිනුවක් ඉන්දියාවේ අපනෑන ඊළඟට චීනය ඊළඟට ජපානයේ යුරෝප රටවලේ මෙන්න මෙහෙම අපි මේ ඇති නැති පරතරය නැති කරලා මේ රට දිනු ගන්න අපනෑනි දිනු ගන්නවා ගරු ස්වභාවතුමනි ඒතර හේතුලක තමයි අපි අද පැහැදිලි දේශීය කෘෂි හා විවිධ කර්මාන්ත ආයෝජකයින් දේශීය නිෂ්පාදකයන් අත දීලා නැගිටවන වැඩපිළිවෙළක් අපි ඇති කරනවා මේ වැඩපිළිවෙළ තුළින් අපිට ඒ ආර්ථික දිනු කිරීම වැඩපිළිවෙළට අද අපි ගේනවා හැම ප්‍රාංශයකින්ම වර්ජන කරන්න මෙතන වර්ජන කියලා හිතාමතා කඩ කපන්න අපි දෙන්නේ ලෑස්ති නැහැ වර්ජන කියනක සාධාරණත්වයට දෙන්න ඕන සාධාරණත්වයට නැතුව රටේ ආර්ථික කඩලා ආණ්ඩුව පෙරලන්න කියලා හිතනවා නම් කොන්දක් අපිට තියෙනවා මේ ආණ්ඩුව කැඩෙන්නේ නැහැ අවුරුදු පහ යනවා මේ අවුරුදු පහ තුළ ජනතාවගේ පරම අභිලාෂයන් ඉෂ්ට කරනවා මහා කම්මල් ගේනවා රැකියා දෙන්න මහා අපනයනක් අපි පටන් ගන්නවා අර අපේ දුක් විඳලා අපේ අම්මලා ගිහිල්ලා මැද පෙරදිග විදේශීය අපිට ලැබලා දෙනවා ඕක ක්‍රමයෙන් නැති කරන්න ඕන අපි ඒක නැති කරලා AIDT වල ආදායමක් ලබන කම්මල් මේ පළාතේ රටේ ඇති කරලා අපි එතනින් අන්නේ ආර්ථික දිනු කර වැඩි පිළිවෙලට බහිනවා
ඔන්රබල් මිනිස්ටර් ප්ලීස් වයින්ඩ් අප්
5 මිනිට් මෝර් නෝ
නෝ
5 මිනිට්ස්
2 2 2 මිනිට්ස් you have 2 minutes
මම කතා කරන්නේ අපිට පැහැදිලි මේ හිතුවක්කාර නැති කෙටි ස්ථිරසාර අපි සරුසමක් ගේනවා එදා ඉන්දියාව චීනයත් ඉගෙන ගත්ත ලංකාව අපි පසු බෑවා මම වියට්නාමයට ගියා සස්ටේනබල් කොන්ෆරන්ස් එකට ගිය මාස ඔක්තෝබර් නොවැම්බර් වල ඒ ඇග්‍රිකල්චර් වියට්නාම් මිනිස්ටර් කියනවා කෘෂි ඇමතිතුමා You know, our Bohm Aramari Kiwi, we are exporting agriculture products to all the world countries, $62 billion. Namut, meet a mang dampe nanwa, obatumata, Vietnam, Anupahedi, Lanka, Vargate, Sethis Park, Apanayanakarua, Vietnam, the economy of Anupahedi, Sethis Park, Apanayanakarua, Dedase Kolaidi, අපනෑන ලංකාව 175යි වියට්නාමයේ 240 නැග්ගා අද ඔවුන් ඉදිරියෙන් ලෝකෙට යනවා ඉතින් මේ තත්ත්වය වෙන්න නම් කවුද වරදවල් කරන්නේ දේශපාලක මේ දේශපාලක පටු විදියට තමන්ගේ අභිලාෂයන් කරන අමාත්‍යවසල ප්‍රතිපත්තිය රස කෙරුවා දේශපාලකයෝ කියලා අපි දැනගන්න ඕන අපි එක ස්ථිරයි එකයි ඉන්නේ
වන්දා
දූෂණයක් කරුවා නම් මේ පැත්තේ වෙන්න පුළුවන් ඒ පැත්තේ වෙන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කරනවා අපි පැහැදිලයක මම කියනවා අපි ඔක්කොම එකාසු
වෙලා
මේ රට හදන මේ වැඩිපිළිවෙල තුලින් කාලි වරද
ඔව් ඉවරයි
සලාම් අලයිකුම් කියන්න මොනවා කියන්නද ඉතින් බොහොම ස්තුතියි එහෙනම්
thank you very much